يكني ابي هالكني بلا من අපි ඒක පටන් ගන්න කලින් පොඩි බුද්ධ දේශනාවේ මේ කිතක ගැන තියෙන කාරණාවක් අපි නිකමට කතා කරමු. ඒකකින් ප්‍රශ්නයක් අහලා පටන් ගමු නේද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. කොහෙද තියෙන්නේ? තේරුම් ටික ඉක්මනට කවසල් කියමු. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. එතකොට පදවෙන් කරගන්න ඕන ගච්ඡන්තෝවා ගච්ඡාමි ඉති පජානාති. ගච්ඡන්තෝ යන්නේ ගච්ඡාමි ඉති යන්නේ හෝ වේවා කියන එකයි වාපදින්. එතකොට ගච්ඡාමි ඉති පජානාති යන්නේ මියයි පජානාති කියන පදේදී උතන ඒ ප කියලා උපසර්ගයක් ඉදලා තියෙනවා. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. මෙතන විශේෂයෙන් කියන්නේ මෙතන විශේෂාර්ථයක් කියවෙන්නේ ප උපසර්ගයෙන්. මොකද්ද ඒකට විශේෂාර්ථය? විපස්සනා නුවණින් දැනගන්න. දැන් යන බව ඉතින් සත්‍යුත් දන්නවනේ නැත්තන් නේද? දැන් යන එක සතිකුත් යද්දි දන්නවා යනවා කියලා. සතිකුත් කෑම කද්දි කෑම කනවා කියලා දන්නවා. ඒ දැන ගැනීම නෙවෙයි භික්ෂුවකකින් මෙතන භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන දැන ගැනීම. ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ඒතර මෙතනදී ඒ උපසර්ගවල අර්ථ එහෙමත් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා දෙවෙනි පොතේ. ඒතකොට ඒ ගැන වැඩි විස්තර කතා කරමු. මෙතන ජානාති කියලා දේශනා කරන්න දුව භාග්‍යතුන් වහන්සේ ප්‍රජානාති කියලා ප උපසර්ගයක්කුත් ඇතුව තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ තැනකදී විපස්සනා නුවණින් යුක්තව දැන ගැනීම ගැනයි අදහස් කරන්නේ. ඔය විදිහට එතකොට තේරුමත් අපි එතකොට දැනගන්න ඕනේ විදිහට. ප්‍රතිතෝවා තිතෝම් හීති. තිත කියන පදේ හැදෙන විදිහ අපි තාම කතා කළේ නැහැ. ඒක අතීත අර්ථයක් තියෙන කිතක පදයක්. තිට්ඨති කියන ක්‍රියාපදෙම තමයි හැදෙන්නේ. එතකොට තිත කියන එකේ අර්ථය අතීත අර්ථය සිටියේ. සිටි කියන අර්ථය. සිටින්නේ නෙවෙයි. එහෙනම් තිට්ඨන්තෝ කියලයි තියෙන්න ඕන. තිතෝ කියලා කියන්නේ ඒකේ තේරුම සිටියේ අතීත අර්ථය. සිටි දැනට හිටලා ඉවරයි. එතකොට හිටගත්තාම හිටගත්තා කියලා දැනගන්න ඕන කියන එකයි අර්ථය. නිසින්නෝවා නිසින්නෝම් හීති නිසින්නෝ අම්හි ඉති කියන එකයි එතන අර්ථය. තේරුණාද? නිසින්නෝම් හීති නිසින්නෝ අම්හි ඉති. නිසින්නෝවා ඉඳිනුයේ නිසින්නෝ අම්හි ඉති. හුන්නේ හිඳින්නේ වෙමි. නිසින්නෝ අම්හි කියන එක තේරුම් අම්හි පදේ ගැන මම කිව්වා නේද? අස ධාතුවෙන් හැදෙන අස ධාතුවේ වර්ණගීමක් මන් දුන්නා නේද? අත්ති සම්ති අසි අත්ත අස්මි අම්හි අස්ම අම්හ කියලා ඒක වර්ණගෙනවා. තේරුම එතකොට වෙයි වෙති විහි වෙහු විමි විමු කියන එක. තේරුණා? එතකොට අම්හි කියන එකේ තේරුම විමි කියන එකයි. නිසින් නෝම් හි කියන පදේ හැදිලා තියෙන්නේ නිසින්නෝ අම්හි කියන එකයි. නිසින්නෝ කියන්නේ හුන්නේ හිඳින්නේ කියන එකයි. හිඳින්නේ වෙමි. එතකොට නිසින්නෝම් හීති කියන එකේ තේරුම නිසින්නෝ අම්හි ඉති හුන් හිඳින්නේ වෙමි යයි පජානාති දැනගන්න. දැතිගෙන. එතකොට ඒවා තව ටිකක් ඉස්සරහට යද්දී ඒවා පදවින් කරගන්න තේරෙනවා. ඔව් එතන කිතක පද දැන් අපි මේ කතා කරපු නිසා කිව්වේ ටික. ඒතර කිතක පද ගණනාවක් එකට යෙදුණු තැනක් ඒ. කිතක පදවල යෙදීම ගොඩාක් තියෙනවා බුද්ධ දේශනාවේ. ඒ නිසා කිතක පාඩම හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි අනිත් ඒවා දැනගෙන තියෙන්න ඕනේ. අපි ඉස්සරහට කතා කරගෙන යමු කොහොමද ඒවා යෙදෙන්නේ කියන එක. තාම ඉතින් කිතක පටන් ගත්තා විතරනේ නේද? වර්තමාන කාල කිතක කියන එකෙත් පටන් ගැනීමේ බොහොම කීපයක් විතරයි කතා කළේ. එතකොට මාන පදි යෙදෙන තැන් මට එක තැනක් ඔන්න මතක් වෙනවා. ඒක නම් අට කතාවයි විනය අටුවාවේ තියෙන නමස්ස මානෝ රතනත්ත යං යං කියලා එහෙම තියෙන්නේ නේද? කොහොමද? ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීයං නමස්ස මානෝ රතනත්ත යං යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානු භාවේන හතන්තරායු. හොඳ වටින තේරුමක් තියෙන ගාථාවක්. අපි වගේ තේරුම් ඔක්කොම කියන්න ගියොත් වෙලා යයි. කැමතිද දැනගන්න? ඒක තමයි ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීය. ඉති ඒවං අච්ඡන්ත නමස්සනීය. අච්ඡන්තං නමස්සනීය. මෙසේ අතිශයින්ම නමස්කාරයට සුදුසු වූ. නමස්සමානෝ රතනත්ත යං යං. එතකොට රත්නත්‍රයන් නමස්සමාන. ඒ අතිශයින්ම වන්දනාවට සුදුසු වූ රත්නත්‍රය වන්දනා කරමින් නමස්සමාන වන්දනා කරමින් පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං. එතකොට කලින් පදේ තිබුණු යං කියන පදෙත් තෙන්න ගන්න ඕන. යං පුඤ්ඤාභිසන්දං යං විපුලං පුඤ්ඤාභිසන්දං අලත්තං. යං විපුල වූ එහෙම නැත්නම් මහත් වූ පුණ්‍ය සම්බ පුණ්‍ය මෙතන කියන්නේ පුණ්‍ය ප්‍රවාහයක් කියන අර්ථය. පුණ්‍ය ප්‍රවාහයක් ලැබුෙමිද තස්සානුභාවේන හතන්තරායු. තස්ස ආනුභාවේන ඒ පුණ්‍ය රාශියේ එහෙම නැත්නම් පින් ප්‍රවාහයේ ආනුභාවය කරන කොටගෙන හත අන්තරායු නැසූ අනතුරු අනතුරු ඇත්තෙකු වී කියලා තව ඉස්සරහට ඒක සම්බන්ධයක් තියෙනවා. නැසූ අනතුරු අනතුරු ඇත්තෙකු වී මේ විනය සංවර්ධනාව මම කරන්නෙමි කියන එකයි වාක්‍යය සම්බන්ධ වෙන්නේ. ඒක හොඳ හොඳ තේරුමක් ඇතර. ඒක ඒ විනය සංවර්ධනාව කියන කතාව උතෙන් ওই වාක්‍යය නැහැ. ඒ කියන්නේ අපි දැන් කියපු ඔය ගාථාවේ නැහැ. නැසූ අනතුරු අනතුරු ඇත්තෙකු වෙම්වා කියලා අපිට අර්ථ කියන්නත් පුළුවන්. ඔය තියෙන විදිහට. එතකොට හොඳ තේරුමක්. ත්‍රිවිධ රත්නේ වන්දනා කරලා ඊට පස්සේ මේ වන්දනා කිරීමේ කුසලයෙන් යම් පින් රසක් එකතු වුණාද ඒ පිනේ පින කර්ම කොටගෙන මම නැසූ අනතුරු ඇත්තෙකු වෙමවා. ඒ කියන්නේ අනතුරු නැති කෙනෙක් වෙමවා. මාර්ගයට තියෙන අනතුරු වේම හරි අපේ පැවිදි ජීවිතයට තියෙන අනතුරු හරි නැති කෙනෙක් වෙමවා කියන එක ගාතාව කියන්න පුළුවන්. හරි.
එහෙනම් අලත්තක් අලත්තම් කියන්නේ නිබෙරන
ලබති කියන
අලත්තම්.
ලබති කියන ඒ ක්‍රියාපදයෙන් හැදෙන අතීත කාල කිතක පදයක්. ලැබුෙමිද කියන එකයි අර්ථය.
මේකේ තියෙන අලත්ත කියලා කියන්නේ
ආ ඒ අර්ථය නෙවෙයි.
තවිනා දැන් මට කොයිද වෙරි පොදක ආයතුයි මේ
සම්මෝදමානෝ හරි ගන්නවා. ඔව් විනයේ තියෙනවා. තියෙනවනේ. ශික්ෂා පදවල තියෙනවා. අවසානට තියෙන ප්‍රතිමෝක්ෂය අග නේද? පාසු විහෙර තීති සම්මෝදමානෝ අවිවදමානෝ පහසු විහෙර තීති යන්තිනවා. එතකොට සම්මෝදමානෝ කියන එකේ තේරුම එකට සතුටු වීමින් කියන එකයි. අවිවදමානෝ විවාද නොකරමින් පහසු විහෙරති පහසුවෙන් වාසය කරයි. කවුද? සංඝයා. අපි එහෙනම් අභ්‍යාසයට යමු නේද?
සාමාන්‍ය මිස්ත්‍රි කියයි අර්ථ කියයි කියන්නේ
සමානයි. අර්ථ සමාන නැහැ. පාලි භාෂාවේදී වුණාට මේ දෙකේම රූප එකයි. මේ දෙකේ වෙනස මං කිව්ව නේද? මිශ්‍ර ක්‍රියානම් අපි මින් කියන කොටස යමින් කමින් බොමින් දුවමින් මේ විදියට. අර්ථ ක්‍රියාවේ යන්නේ දුවන්නේ කන්නේ ඒ විදියට. ඒක යෙදෙන හැටිත් මං කිව්වා වෙනස. සිංහල තව ටිකක් බලන්න වෙයි නේද? මං ඒ තියෙන තැනක් තිබුණොත් මං පෙන්නන්නම්කො සිංහල ව්‍යාකරණ පොතක. තව ටිකක් ගියේ ඒක උඩට කියවලා තියාගත්තා මම. අර්ථ දෙකේ නම් ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සෝ ගච්ඡන්තෝ අපි හිතමු සෝ ගච්ඡන්තෝ හසති කිව්වොත් එතන මිශ්‍ර ක්‍රියාර්ථයත් අපිට හසුවෙන් ගන්න පුළුවන්. ඔහු යමින් සිනාසෙයි. එතකොට ඔහු යනුයේ තවත් ඒ අතර ක්‍රියපු අපි හිතමු ඔහු යනු ඔහු දුවන්නේ වෙයි කියලා අපි කියනවා. සෝ ධාවන්තෝ හෝති කියලා අපිට කියන්න පුළුවන්. එතන මිශ්‍ර ක්‍රියාවක් නෙවෙයි. ඔහු දුවන්නේ වෙයි.
මේ මොනවද කියන්නේ?
එයා දුවනවා. එහෙම පොත්වල නම් තියෙනවා ඒ වගේ. අපි ඇත්තටම ව්‍යාකරණ පොත්වල නම් ඒ වගේ ඒවා තියෙනවා. නමුත් ව්‍යවහාරේ නම් අඩුයි. එයා දුවනවා කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද?
දැන් මෙන්න සෝ ගත්තම් පජන්තෝ හෝති කියන එක. ඕ බත් සිසිමි සිනාසේ කියන්නේ.
කීවෙනිය කිද?
නෑ
නේද? ඒක පිසිමින් වෙයි කියලා නේ කියන්න තියෙන්නේ. එහෙනම් හෝති කියලා නේ තියෙන්නේ.
එහෙනම්
ඉතින් හෝති කියන එකේ තේරුම වෙයි කියන එක කියන්න බන්නේ. ඒකට සිංහල තේරුම පිසිමින් වෙයි කියන එක ගැලපෙන්නේ නැහැ. පිසින්නේ වෙයි කියලායි ඒකට කියන්නේ. හරි නේද? හරියට එහෙනම්. එහෙනම් මේ අභ්‍යාසයට අපි යමු. කියාගෙන යමුද අපි? අරිය චිත්තයස් මම පටන් ගමු බලන්න. ටිකක් ඉක්මනට අපි කියාගෙන යමු නේද?
ගාමං ගච්ඡන්තෝ ධාරකෝ ඒකං ගෝණං දිස්වා බායි. ගමට යන්නා වූ දරුවා එක්තරා එක් ගොණෙකු දැක බය වුණේ.
හරි. තොටෝකි ඒකං ගෝණං කියන පද මොන විභක්තියද?
මේ ဒုတိය.
ඇයි ဒုတိය වුනේ?
ඇයි බය වෙන්නේ? නෑ. මේ දිස්වා.
හා. පූර්වක්‍රියාවේ කර්මපද. කර්මපදය සහ ඒකේ විශේෂණ පද. හරි. තොට ඕකේ අවසාන ක්‍රියාපදය මොකක්ද?
අවසන්
එකෙන්
බයි.
එතකොට ඒකේ කර්මපදේකෝ. ඒකේ බියවීම කියන පදේකින් කර්මපදයක් නැහැ. තේරුණා නේද? ඔහු බිය වෙයි. ඉතින් ඔහු කුමක් බිය වෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් නැහැ. තේරුණා නේද? එතකොට කර්මයක් බලාපොරොත්තු නොවන ක්‍රියාපදයක් එකේ අකර්මක ක්‍රියාපදේව මතක තියාගන්න. හරි දෙවෙනි එක.
ධාරිකා රෝදන්ති අම්මාය සම්පිතං ගත්තා පීඩේ විදී. ධාරිකා දෙවිය හඳමි අම්මාන් සම්මාදේව
අම්මාගේ කියලා ඉතින් කියන්න දෙන්න.
පීඩේ පුතු වෙදි සිසිලි අම්මේ
හුන්නිය. හා. එතකොට අම්මාය කියන පදේ විභක්තිය දැන් කිව්වා නේද? ඈ? කරණ. අම්මා කරණ කොටගෙන සමීපයට ගොස්ද? මොකක්ද විභක්ති? ගෞතම නන්දස්. තතිය. අමතක වෙලා දැන් පරණෙව්වනේ. අම්මාය සම්තිකං කියන පදේ අම්මාය කියන පදේ. ගෞතම වංශයස ඈ
සමීපයට යන චට්ටින් කියන්නේ
චට්ටි පදයක් ඈ ඉතින් මං දැන් තේරුම කියද්දිත් කිව්ව අම්මාගේ කියලා කියන්න කියලා
අර පළවෙනි
කර්ම පදයක් ගච්ඡන්තෝ කියන කිතක පදේ කර්මය හරි එතකොට නේද එතකොට අම්මාය කියන පදේ චට්ටි පදයක් නේ සම්තිකම් කියන පදෙත් එක්ක ආචර්යස්ස සම්තිකම් එහෙම කියලා මං කිව්වා චට්ටි පදයක් ඉන්නේ කියලා
අඩමින් නෙවෙයි නේද අඩන්දී
අඩමින් කිව්වත් හරි
හරි
හරි ඊළඟ එක
වික්කිනන්තෝ
වින්නේ හා
විකිනංකා නදියා නායන්තේ මනුස්සයෙන් පස්සින්සු වෙලෙන්දෝ බඩු විකුණන්නේ
විකුණන්නාහු
නතිලි නාන නාමින් සිටින මිනිසුන් දැක්ක
දැක්කාහ එතකොට නාමින් සිටින ඉතින් නාමින් සිටින කියනකට වඩා ඉතින් නාන්නා වූ කියලා කියන එක හොඳයි ඈ නේ නාමින් පීනුවොත් එහෙම නේද සිටින කියන පදේ තිය අර්ථය ගැටලුවක් නැහැ එහෙම නට මේ
ඒක මේ වෙලෙන්දෝ බාණ්ඩ විකුණන මින් කියන්න බෑ
පුළුවන්
කියන්නේ
බාණ්ඩ විකුණනවා වෙලෙන්දෝ විකුණ කියන්න පුළුවන් නමුත් ওই තැනක ඉතින් අර අර්ථය අපිට ගැළපෙන විදිහට වාක්‍යේ හදා ගන්න ඕන සුදුසු විදිහට විකුණමින්
ආදී නානම නිසුත් බලන
පුළුවන් ගැටලුවක්
ගැහුවා
ඒක අනිත් පැත්තට ගත්තත් කමන්නේ බණ්ඩානි වික්කිනන්තා වානිජා භාණ්ඩ විකුණන්නා වූ වෙලෙන්දු කියලා අර්ථ ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ හරි ඊළඟ එක පුළුවන් විදිහට අපි බලමු
කන්නායෝ අසමාන භායන්තිය ගච්ඡන්ති වනිදන් අක්කෝසින් කන්නායෝ අසමාන සිනාසෙනි නාන කන්නායෝ ඉන්නන වනිදන් අක්කෝසින් ගමන් කරන වනිදාවකට අක්කෝස
මොකද
ඒ
බෙන්නා ආක්‍රෝ සිංහල වචනේ ඔකට ළඟින්ම යන සිංහල වචනේ මොකද ආක්‍රෝස කලාහ ඒකට සිංහලෙන් අපි සාමාන්‍ය සරල වාක්‍යයෙන් බෙන්නා කියලා කියනවා නේද හරි ඕකේ එතකොට පද තුනක් තියෙනවා එකම විභක්තියේ යනනේ එතකොට කඤ්ඤායෝ හසමාන නහායන්තියෝ කියන පද තුනම ඒක ඉතින් අර්ථ වෙන තව ක්‍රම වලට කියන්න පුළුවන් ඈ ඒව ඉතින් ගලපලා කියන්න දැන් කියපු ක්‍රමෙත් හරි
පුරිසෝ හසන්තෝ රුක්ඛං ආරුහිත්වා පලානි කාදන්තෝ සාඛායං සීති පුරුෂයා සිනාසෙමින් රුකට නැග පලතුරු කන්නේ රුකෙහි උන්නේ
සාක් අත්තිහි
අත්තිහි අත්තිහි ඒක තමයි කාදන් රුකෙහි කන්නේ
කමින් කියලා ගත්තත් තුට ඕකේ ඒ කාදන්තෝ කියන පදේ ඇයි මොන විභක්තියෙන්ද මොන ලිංගයෙන්ද කොහොමද තියෙන්නේ
ඒක මේ පටමාර්ග
පටමාර්ග එතනක මතක තියා ගන්න ඕන මේ කිතක පදයක් විශේෂණ පදයක් විදියට හෝ වේවා එහෙම නැත්නම් මිශ්‍ර ක්‍රියා පදයක් විදියට හෝ වේවා නාම පදයක් එක යෙදෙද්දී ඒ නාම පදයේ ලිංග විභක්ති වචන ගන්නවා ඒක මතක තියාගත්තම හරිය එතකොට මේකෙදි ඒ මේවා කත්‍රූකාරක කීතක කියලා කියන්නේ කත්‍රූපදෙත් එක්ක තමයි සම්බන්ධი තියෙන්නේ. පැහැදිලිද? අපි ඒක පස්සේ කතා කරමු. එතකොට මතක තියාගන්න ඕනේ මේකේ ඒ අපි හිතමුකෝ දැන් මේ පුරුෂයා ගැනනි කියන්නේ. එහෙමනම් ඒ පුරුෂයා සම්බන්ධව පුරුෂයාට සම්බන්ධව සිද්ධ වෙන මිශ්‍ර ක්‍රියාවක් හෝ වේවා, එහෙම නැත්නම් විශේෂණ පදයක් විදියට කිටකේ යෙදුනත් ඒ තැනකදී ඒ පුරුෂයාගේ පුරුෂයා කියන පදය තියෙන ලිංග විභක්ති වචන වලට අනුව තමයි අර කිටක පදෙත් තියන්නේ. පැහැදිලි නේ? නැත්නම් දැන් පුරිසෝපදී තියෙන මුල හරිය අන්තිම හරිය වෙන්න පුළුවන් කිටක පදේ තියෙන. ඒ වුණාට ඒක තියන්න ඕන ඒ පුරුෂයා, එහෙම නැත්නම් මේකේනම් ප්‍රථම ඒක වචනනේ. ප්‍රථම ඒක වචන පුල්ලිංග. ඒ විදිහටමයි තියන්න ඕනේ. පැහැදිලි නේද?
කාදන්තෝ
කියන එක. අනිත් ඒ වගේත්
එහෙමයි.
ඔව්. කොයි විදිහට හෝ මේ කිතක පදයක් කියෙද්දී.
කතෘත් එක්ක.
දැන් කර්ම පදයක විශේෂණයක් විදිහට යද්දී ဒုတိයාවෙන් යෙදෙනවා. ඒක වෙන කතාවක්. අපි ඒක පස්සේ කතා කරමු කොහොමද මේ වගේ වෙනස කියලා. ඊළඟ එක
භගවා සාවත්තියන් විතරන්තෝ දේවානංච මනස්සානංච ධම්මං දේසේසි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වාසය කරන කල්හි.
කල්හි කියලා ගන්න බෑ.
වාසය කරනසේ.
වාසය කරනුයේ කියන එකම තමයි අපි බුදුරජාන් වහන්සේ නිසා වාසය කරනසේක් කියලා අපි කියන්නේ.
දේවියන්තද නිසුන්තද ධර්මයේ දේශනා
කෙරේ. කළසීක. එතකොට කර වාසය කරමින් කියලා අපිට අර්ථ කියන්න පුළුවන්. ඒක තමයි අහන්න හිටියේ නේද? සයන්තින් ඉත්තින් සයන්තින්
සයන්තින් ඉත්තින් උත්තාපෙත්වා අසමාන සංහා තානා අපගච්ඡ සා සයන්තින් ඉත්තින් හැය
සයන්තින්
සයන්තින් ඉත්තින් නිදාසිටි
නිදාසිටි කිව්වොත් වැරදි.
නිදාසිටි
කිව්වොත් අතීත අර්ථය. නිදන්නා උ දැනටත් නිදනවා.
නිදන්නා විත්තිං නැගිට්ටවා නිනාතෙනි තේ. එම ස්ථානයේ පිටත්
බැහැරට ගියාය. අපගච්ඡති කියලා කියන්නේ බැහැර යනවා. දීලා ඇති නේද පදේ නැද්ද? නැහැ. අපගච්ඡති. එතකොට බැහැරට යනවා. එතකොට සිනාසෙමි. සයන්ති. සයති කියන පදෙන් හැදෙන සයති කියන පදේ හැදෙන කිතක පදයක් තියෙනවානේ සයන්තෝ කියලා. සයන් සයන්තෝ ඒ විදිහට වර්ණගෙන පදයක් තියෙනවානේ. ඔන්න ඔය පදේ ශ්‍රීලිංග පදේ. එතකොට සයන්ති වෙනවා. මම කිව්වා ඊකාරාන්ත වෙලා ශ්‍රීලිංග පදේ හැදෙනවා කියලා. එතකොට සයන්ති ඒකේ ဒုတိය පදේ. සයන්තින්. හරි නේද? සයන්තින් ඉත්තින් නිදන්නා වූ ස්ත්‍රියව. එතකොට ඉත්තිං කියන ဒုတိය පදේට තියෙන විශේෂණ පදයක් තමයි සයන්තිං කියලා කියන්නේ. එහෙම නැතුව අර සා කියන පදේට විශේෂණ පදයක් එහෙම නෙවෙයි. පැහැදිලි නේ? ඒවා හොඳට වෙන් කරගන්න ඕනේ. එහෙම නැත්තම් හරි වැඩේ වෙන්නේ. දැන් මේ නිදාගෙන ඉන්න ස්ත්‍රියම තමයි අනිත් කෙනාව නැගිටවන්නේ. හරි වැඩේ නේ, එහෙම කරන්න බෑනේ නේද? පැහැදිලි නේද? එහෙම නානම් එන්න ඕන සා සයන්ති ඉත්තිං උට්ටා වේත්වා. ඒ නිදන්නේ ස්ත්‍රියක්ව නැගිටවා හීනෙන් කරන්න ඕනේ නේද? එහෙම නෙවෙයි. මේකේ අර්ථය කියන්න ඕන සා ඇය සයන්තින් ඉත්තින් නිදන්නා වූ ස්ත්‍රියක්ව උට්ටාපෙත්වා නැගිටුවා. පැහැදිලි නේ? ඔය වගේ යෙදීම් ගොඩක් තැන් තියෙනවා. බුද්ධ දේශනාවේ වුණත් අපි හරියට අර්ථ ගත්තේ නැත්තම් ඒ මේ දැනීම අපේ අඩු වෙලා පොඩ්ඩක් එහෙම වුණත් වෙනස් සම්පූර්ණ අනිත් පැත්තේ අර්ථය ඉන්න පුළුවන් තැන්. ඒ නිසා ඒ තැන් වල අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන මේ ව්‍යාකරණ කාරණාව සම්බන්ධව. කොහොමද මේ පදේ යෙදිලා තියෙන්නේ කියන එක ගැන හොඳ දැනීමක් තියෙන්න ඕනේ.
ස්වාමීන් වහන්සේ, එතකොට දැන් නැකිට්ටවන්නේ මේ ඇයිනේ?
ඔව්.
ඒක විභක්ති ලිංගේ ගන්න ඕන ඒකනේ.
උට්ටාපෙත්ව පදේද? නෑ, ඒක පූර්ව ක්‍රියා පදයක්. පැහැදිලිනේ? ඒ වගේ එහෙම මං කියවනේ වර්ණ ගන්නේ නෑ, නිපාත වගේ වර්ණ.
එනිදන කියන්නේ
නිදන්නා වූ නිදන
පුළුවන් දෙකම නිදන ස්ත්‍රිය කිව්වත් හරි නිදන්නා වූ ස්ත්‍රිය කිව්වත් දෙකම අර්ථ එකයි ඈ දෙකේම තේරුම එකයි
මේ සම්පාතානා කියන එක තමයි සම්මත කියන
එක ඔව් ඨානපදය නපුංසකලින්ග. එතකොට ඨාන කියන පදේ නපුංසකලින්ග නිසා පංචමීන් තියෙන්නේ. පංචමී. තම්හා ඨාන. ඒ තැනි.
ඉතලි.
එතැනි. තම්හා කියන පදේ එතකොට හැදුනේ ත කියන සර්වනාම පදය. ත කියන සර්වනාම පදයේ පංචමී ඒක වචනය. මතක ඇති. එතකොට තම්හා කියලා පදේ හැදෙනවා. තම්හා ඨාන. ඒ තැනි. හරි නේද?
ඒක හසමානා කියන්නේ මේ
සා කියන පදේ දිහා බලාගෙන සා කියන පදේ ප්‍රථම ඒක වචනයි. එතකොට හසමාන කියන පදේ ශ්‍රී ලිංග නිසා දැන් සා කියන පදේ ශ්‍රී ලිංගනේ. ඒ නිසා හසමාන අපි කලින් කතා කළා මාන පද මාන ප්‍රත්‍යයෙන් ඉවර වෙන පද ශ්‍රී ලිංගයට දාදී ආයන්නක් තමයි කෙලවරට එකතු වෙන්නේ කියලා. හසමානා හසමානා හසමානායු එතකොට කඤ්ඤා ශබ්දේ වගේ ඉවරණ ගෙන කියලා අපි කිව්වා.
ඒ සිනස්සවන්නේ හිඟ තමයි සිනස්සවන්නේ අරයා හිඟ තමයි එයාගේ ඉලින්ගෙන්
නෑ සිනා සෙමින් කියන එකයි උතන අර්ථය.
නැගිට්ටවල
තමන් හිනා වෙවි යනවා. තේරුණා ඒකයි තේරුම. දැන් එතකොට හිනා වෙවි ගියේ අර නැගිට්ටවපු ස්ත්‍රියමයි. කත්‍රුමයි. පැහැදිලි නේ? එතකොට හසමානා කියන එකේ තේරුම සිනා සෙමින් කියන එකයි. දැන් අපි උනත් සමහර විට කව හරි වොන්න අවදි කරවලා ඉතින් ඊට පස්සේ නිදාගෙන හිටපු විදිය දැකලා hina වෙවි යනවනේ නේ දන්නේ වගේ දෙයක්. ඉතින් නිදාගෙන හිටපු විදිය දැකලා hina වෙවි යන්නේ නැති. හරි. උන සිදුවීම් මේ වගේ හැම එකම හිතන්න යන්න ඕනේ මේ වාක්‍යයක් නෙමෙයි තියෙන්නේ. හරි.
නෑ අර අරද
දැන. පැහැදිලි නෙමෙයි දැන්. හරි නේ. එතකොට මේ සා කියන පදේ දිහා බලාගෙන තමයි හසමානා කියන පදේ තියෙන්නේ. මොකද ඒ කත්‍රෝම කරපු ක්‍රියාවක් නිසා ඒ කත්‍රෝම කරපු ක්‍රියාවක් විස්තර කරන කිතක පදයක් නිසා හරි ඊළඟ එක
තොගේ භූමිය සයමානම් මන්තරකම් මැජේ කපේත තොගේ නුබල භූමිය සයමානම් භූමියේ දන්නාවු මන්තරකම් දරුවා මන්ජේ
තපෙත හදේ තලක් තෝකේ සයමානං ඉමං ධාරකං කියන පද තුනම එකම විභක්තියෙන් තියෙන්නේ. එයි ධාරකං කියන පදයට විශේෂණොයි ඒ ඉතිරි පද දෙකම තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට සයමානං කියන පදේ කිතක පදයක්. ඉම ඊළඟට ඉමං කියලා තියෙන පදේ සර්වනාම පදයක් දෙකම හැබැයි විශේෂණ පද. ඉස්සරහට අපිට විශේෂණ ගැන ටිකක් කතා කරන්න තියෙනවා ඒකදී අපි කතා කරමු. විශේෂණ පද විදියට එතකොට එන්න පුළුවන් මේ කිතක පදත් එන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වනාම පද එන්න පුළුවන්. එහෙම නැත්නම් ওই ಗುಣ ගැන කතා වෙන කළු සුදු උස මිටි ඒ වගේ පද එන්න පුළුවන්. එතකොට සංඛ්‍යාවක් එන්න පුළුවන්. ඒ වගේ විශේෂණ විදියට එන්න පුළුවන් පද ගණනාවක් තියෙනවා. ඒ අතරින් දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ කිතක පදේකුයි කිතක දැන් අපි කතා කරගෙන යන විදිහේ අන්තමාන විදිහේදී ඒ ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු මාන ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු කිතක පදේකුයි ඊට පස්සේ ඉම කියන ශබ්දයෙන් හැදුණු සර්වනාම පදේකුයි. එහෙනම් මේ දෙකම එතකොට විශේෂණෝ කියන තියෙන්නේ. සයමානං ඉමන් ධාරකං නිදන්නා වූ මේ දරුවා කියන පැහැදිලි නේද? ඒක
මෙහෙම තෝපි භූමිනේ
නිද මේ දරුවා එන්නේ තබු. එතකොට තුම්හි කියන පදේ විභක්තිය මොකද්ද? තුම්හි
කියන්නේ
තුම්හි පඨම අනිවාර්යම පඨම.
ඒක
එතකොට දැන් ඔව්. එහෙම වුණොත් සයමාන පදේ ප්‍රථමාවේ බහුවචනේ මොකද්ද? තුම්හි කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන පදේ. ප්‍රථමානේ එතකොට කොහොමද බහුවචන පදේ වෙන්නේ? එතකොට සයමාන කියන පදේ පුල්ලිංග බහුවචනේ මොකද්ද? ප්‍රථම බහුවචන පදේ.
සයමානා.
හා. එහෙමනම් උතන සයමානං වෙන්න බෑ. පැහැදිලි.
ඒකෙන් තමයි තෝරා මට ඕකම තමයි.
පැහැදිලි නේද? මං කිව්වා දැන් විශේෂණ පදයක් විදියට එනවා නම් ලිංග විභක්ති වචන සමාන වෙන්න ඕන. පැහැදිලි නේ? මෙතනදී එතකොට මේකෙදි ඒ ලිංග විභක්ති වචන වලින් සම වෙලා තියෙන්නේ ධාරක කියන පදෙත් එක්ක.
නැත්තම් මෙහෙම කියන්නේ.
ඔව්. ඒ කියන්නේ අර විදියට තිබුණා නම් එහෙම කියන්න පුළුවන්. පැහැදිලි නේද ඒක? ඊළඟ එක
සීහං දිස්වා බායිකා ධාවනාන තේ නික අතු වනේ ආවා තේසු පතින්සු සිංහේකු දැක බිය වී නුවන්නා වූ ඒ මෝ මේ වනේ වලවන් වල වැටුණා.
එතකොට මේකේ සීහං කියන පදේ විභක්තිය මොකක්ද?
ဒုတိယයි
පද. එයි ဒုတိယයි.
බයෝනේ සිංහට
නිසා. බයෝනේ සිංහට නිසාද? දැක්කේ සිංහව නිසා. දිස්වා කියන තිය
දැක්කේ සිංහව. පූර්ව ක්‍රියාව.
පූර්ව ක්‍රියාවේ කර්මපදී. හරි. එතකොට ධාවමානා තේ මිගා කියන පද තුනම එකම ලිංග විභක්ති වචන වලින් ගිහින් තියෙන්නේ. දුවන්නා වූ ඒ මෝ පැහැදිලි නේද? එතකොට තේ කියන පදේ අර කලින් කිව්වා වගේම සර්වනාම පදයක්, ධාවමානා කියන පදේ කිතක පදයක්. මේ දෙකම එතකොට විශේෂණ විදිහට ගිහින් තියෙන්නේ මොකේදද? මිගා කියන පදේට. පැහැදිලි නේද? තේ කියන පදේ කොහොමද සර්වනාමයක් විදිහට යෙදුනේ? කියමු බලන්න වර්ණගීම තේ කියන පදේ.
සෝ
තේ තං තේ ඒ විදිහට නිවර්ණ වෙන්නේ. හා. එතකොට සෝ කියලා තිබුණොත් ඒ එහෙම නැත්නම් හෙතෙම තේ කියලා තිබුණොත් ඔව්හු. මෙතන එතකොට විශේෂණව ගිහින් තියෙන නිසා ඒ කියලා අපි කියනවා අර්ථය. පැහැදිලි නේද? ඊළඟ එක.
ඉමස්මින් ගාමේ වසංගිතාන කුසාන ඒකෝ වනං ගච්ඡන්තෝ ඒකායං කා
යන් පදි. හොඳ වාක්‍යයක් නේද? හා.
එනස්සේ මේ ගමේ වසන්නා වූ පුරුෂයන්ගේ
එක්කෙනෙක්. පුරුෂයන්ගේ එකෙක්. එහෙමද? හරිද? එතකොට අර්ථය. එහෙම කියනවාද අපි සාමාන්‍යයෙන්?
පුරුෂයන් අතරින්.
හා.
පුරුෂයන් අතරින් එක්කෙනෙක් වනයට ගොස්.
වනයට ගොස්ද? එහෙමනම් ගන්තාවෙන්න ඕනේ නේද? වනං ගච්ඡන්තු. එතකොට අර්ථ ක්‍රියාවක් විදිහට උතන අර්ථ කිව්වම හරි. වනයේට යන්නේ.
යන්නේ. යන්නේ එක වලකට
වැටුනේ. ඔව්. එක වලකි වැටුනේය. එතකොට කොහොමද මේකේ අතරින් කියලා ගත්තේ? වසන්තානම් පුරිසානම් විභක්තිය මොකද්ද? විභක්තිය
තැකේනේ
චට්ටි නෙවෙයි නම් මොකද්ද නම් කියලා කොටසක් එකතු වෙන්නේ කියලා වරි විභක්ති දෙකනේ
නේද ඒ
වගේ ඔව් එතකොට දැන් අතරින් කියන අර්ථය ওই දෙකෙන් කොහකින් දෙන්නේ නිද්ධාරණ අර්ථ චට්ටි සහ සත්තමි විභක්ති අර්ථ මම මුලින් කියද්දි කිව්වා එතකොට නිද්ධාරණ අර්ථය එන්නේ එක්ක සත්තමියෙන් එහෙම නැත්තම් චට්ටිය. එතකොට මෙතනදී චට්ටිය ඇවිල්ලා තියෙන්නේ නිද්ධාරණ අර්ථයේ. නිද්ධාරණය කියලා කියන්නේ යම් සමූහයක් අතුරින් එකක් උදුරලා ගන්න එක. පැහැදිලි නේද? ගිය සතියේ මම කිව්වා සත්තමිය යෙදෙන හැටිනේ නිද්ධාරණ අර්ථය. එතකොට මෙතන චට්ටි යෙදিলা තියෙනවා චට්ටි විභක්ති නිද්ධාරණ අර්ථය. පැහැදිලිද තියෙන්නේ නේද?
නාරියා පුත්තෝ දොදමානෝ තස්ස සංතිකං ගමිස්සති විභින්නා උස්සියකේ පුතා අඬමින් ඇගේ වෙතට ආ
නැ ගමිස්සති කියන්නේ
ආවි
නැ අනාගත කාලයි. අනාගත ගච්ඡති කියන පදේ අනාගත කාලයි. මතු යන්නේ නැත්තම් මතු යයි කියන එක ඉතින් යන්නේය කියන අර්ථය අනාගත කාලයි ඈ. මතු යයි කිව්වත් හරි. එගේ සමීපේත යයි. ඉතිරි ටිකේ ගැටළු මොන හරි තියෙනවද පාලි කොටසේ? අමාරුම වාක්‍ය මන්ට තියෙනම් අහන්න බලන්න.
ආයේ මේ 12 තමයි.
එහෙනම් කියමු.
මම
නෝ.
යාජක බත්තං පචන් කින් ඉත්තිං ආහාරං යාහම්. යාජක යාජක නුන්ත යාතත්
යාචන්ත. ආ
යාචන්ත තත්ත නිසීදින්තු.
හා.
යාචක.
යාචකයෝ.
හා. බත් පිසින්නා ඌ.
හා.
ඉතිත්නේ මේ ඔක්කොම බත්ත.
ඔව් ඔව්. හරි.
බත් පිසින්නා ඌ ස්ත්‍රිය.
හරි.
ආහාර. යාචකන්ත.
යාචන්ත
යාතන්ත
යදිමින් ඉල්ලමි ඒ කොටස හරි. ආහාරං යාචන්ත කියන කොටසේ පරිවර්තනේ හරි. ආහාර ඉල්ලමින් තත්ත නිසීදින්සු එහි උන්නාහ. එතකොට යාචන්ත කියන කිතක පදේ යෙදිලා තියෙන්නේ යාචකා කියන පදෙත් එක්ක. උතන පරිවර්තනේ උන්න වැරද්ද තියෙන්නේ බත්තම් පචන්තින් ඉත්තින් කියන කොටසේ. ඒ ටික පරිවර්තනේ කළා වැරදි. මොකක්ද ඒකේ හරි පරිවර්තනෙ වෙන්න ඕන?
යාචකයෝ.
ඔව්.
බත්. නෑ. චට්ටි කියන්නේ
ඔලෙත් චට්ටි. තියෙනවා හරි. වැරද්දක් නෙවෙයි. මුද්‍රණ දෝෂයම නෙවෙයි ඈ. රීතිය කලින් කියලා තියෙනවා. විභක්තිය ඔකේ තියෙන්නේ මොන විභක්තියෙන්ද? ඉත්තිං කියන පදේ
භූමි
ද්විතිය. හා ද්විතිය. ද්විතිය විභක්තිය යෙදීම් කියද්දී මතකද මම කිව්වා ද්වි කර්මක ධාතු කියලා කොටසක් ගැන. ඒකේ තියෙනවා යාච කියන ධාතුව කියලා මම කිව්වා මතකද? හා. එහෙනම් මේ යාචන්තා කියන පදේ ඒ ද්වි කර්මක ධාතුවකින් හැදුණු කිතක පදයක්. එහෙනම් ඒ වගේ කිතක පදයක කර්ම පද දෙකක් තියෙන්න පුළුවන්. ද්වි කර්මකයිනේ. එතකොට මුල් කිතක පද මුල් පදයේ අර්ථය අපි කිව්වා අප්‍රධාන කර්මයේ අර්ථය අපි කියන්න ඕන පංචමියෙන් ඒ වගේ තැනක. පැහැදිලි නේද? මතකයි කිව්වා. හා. එහෙමනම් කොහොමද කියන්න ඕන? බත් පිසින්නා වූ ස්ත්‍රියගෙන් කියලායි අර්ථ කියන්නේ. අපි මතක ඇති. සෝ සංඝං උපසම්පදං යාචති. සෝ සංඝං උපසම්පදං යාචති. වාක්‍ය හිතලා බලන්නකො. උපසම්පදා කර්ම වාක්‍යයේ තියෙන්නේ සෝ හෙතෙමේ සංඝං කියලා ද්විතියාවෙන් තියෙන්නේ සංඝයාගෙන් කියන අර්ථය. උපසම්පදං යාචති උපසම්පදාව ඉල්ලයි. ඒ වගේදීන් ගොඩක් තියෙනවා. ඒක ද්වි කර්මක ධාතුවන් නිසා යාච ධාතුව. ඒ තැනක අප්‍රධාන කර්මයේ ප්‍රධාන කර්මයේ දැන් ඉල්ලන්නේ මොකක්ද? උපසම්පදාවනේ. ඒකට අපි කොහොමද අර්ථ කියන්නේ? උපසම්පදාව ඉල්ලයි කියලාම තමයි. ඒ අනික් ද්විතියාවෙන් තියෙන අප්‍රධාන කර්මයට අපි අර්ථ කියන්නේ හැමතැනෝ පංචමිය නෙවෙයි මේ තැන්වලදී පංචමිය යාච ධාතුවේදී එන. පැහැදිලිනේ? ස්ත්‍රිය ගෙන් කියලා ඒකට කියනවා. අතනදී නම් ඒ උපසම්පදා වාක්‍යෙදී නම් සංඝයා ගෙන්.
යාචක දෙති කර්ම කීවරද නම් තියෙනවා දී කර්මයේ වටේ වගේ පංචමිය.
පංචමියම නෙවෙයි හැමතැනම නෑ. සමහර තැනක වෙනස් වෙනවා. චතුත්ථයේ පද චතුත්ථයෙන් එන අවස්ථා තියෙනවා. චට්ටිය මට මතක නෑ. හරි. පැහැදිලි නේද එතකොට ඒක? ගැටලුද තාම?
නෑ.
එතකොට ඒ ඉත්තිං කියන පදයට විශේෂණව ගියපු නිසා බත්තම් පචන්තින් කියන පද දෙකත් ඒ විභක්තියෙමයි තියෙන්නේ. බත් පිසින්නා වූ ස්ත්‍රියගෙන් කියලායි තියෙන්නේ. ආහාරං යාචන්තා කියලා තියෙන එක ඒ යාචන්ත යාචති කියන ක්‍රියාපදයෙන් හැදුණු කිතකයක් ඒ නිසා තමයි ද්විකර්මක වුනේ එතන.
බත් උයමින් සිටිනා ඉක්‍රියාව
බත් උයමින් සිටින ශ්‍රී හරි බත් උයන්නා වූ
ස්වාමීන් වහන්සේ යාචන්තා කියන එක ඒ වගේ පරිදි එහෙම තියෙනවා නේද ද්විකර්ම අවස්ථාවේ නැත් අවස්ථාව.
ඒ කියන්නේ
දීකාණික
ධාතු ටිකක් පෙන්වලා තියෙනවා ව්‍යාකරණේ. දුහයාච රුදි පුච්ච භික්ක සාස වචාදයෝ නීවහ හරාදයෝ ඉච්ඡේතේ ද්විකම්මකා කියලා එතන ධාතු ටිකක් පෙන්වනවා. ඒ ධාතු වලින් හැදුණු ක්‍රියාපදයක් හෝ කිතක පදයක් යෙදුනොත් කර්ම දෙකක් යෙදෙන්න පුළුවන්. මහා ගොඩක් නේ ධාතු ටිකයි තියෙන්නේ. ඔය දැන් කියපු ටිකයි ඊට අමතරව තව ආදි ශබ්දයෙන් මතක විදියට පහක් හෝ හයක් පහක් විතර වගේ ධාතු තව එකතු වෙනවා. කීපයයි ඒතකොට එකතු වෙන්නේ. ওই ටිකේදී විතරයි ඔය යෙදීම වෙන්නේ. කර්මපද දෙකක් යෙදෙන්නේ. ඒව මතක තියාගන්න ඕනේ. ඉතින් ඒවා
තවදෙනුත් උදාහරණයක්
කියනවා. තව? ඒ
කියන්නේ යාචන්තගෙන් නමතර යෙදෙන ඒවත්
ඒකින් සෝ ගාවින් කීරං දෝහති ඔහු දිනගෙන් කව දිනගෙන් කිරි දොයි සෝ භගවන්තං පඤ්ඤං පුච්ඡති ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාරයි. ඔය උදාහරණ මම කීපයක් කිව්වා එදා. ඔය ဒုတိය විභක්තිය ගැන විස්තර කරන තැනදී
සරත් ඔය ගාතව කියන්නේ ගණිත
පිළිගැනීම ඒ ගැන දැනට අවශ්‍ය වෙන ප්‍රධාන ධාතු කීපයක් මම ඒ දීලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් සටහනක් දාලා තියාගන්න. ඔක්කොම අවශ්‍ය නැහැ. මොකද ඔය දුහ ධාතු එහෙම යෙදෙන්නේ නැහැ මේ අභ්‍යාසවලදී. යාච ධාතුව යෙදෙනවා. රුදි ධාතුවත් යෙදෙන්නේ නැහැ. පුච්ච ධාතුව යෙදෙන්න පුළුවන්. පුච්චති කියන ප්‍රශ්නයක් විචාරයි කියන වගේ තැනක. අනිත් ගොඩාක් ඒවා මට නම් මතකයක් නැහැ යෙදුනා. ඒ දෙකේදී උදාහරණ නම් යෙදිලා තියෙනවා. උදාහරණත් එක්කම මම සටහනක් නම් දාලා තියෙනවා. ඒව දැන්ට වෙඩි. ඒ නිසා මම ඒක දුන්නේ නැහැ. ඒ ඔක්කොම. මේ ඔක්කොටම උදාහරණ මම සටහනක් දාලා තියෙනවා. අපි දෙවෙනි පොත වගේ කරගෙන යන දවසක මේ වෙඩි විස්තර මම දෙන්නම්. දැනට මේ පොතට යෙදෙන්නේ නැති නිසා ඉතින් අපරාධිනේ වෙලාව යන එකයි අනිත් එක ඉතින් බර වෙඩි. ඒකට ටිකක් එපා වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනට ටිකක් සරලව යමු. ඔහොම යෙදීමක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න ඕ. මෙහෙම ද්විකර්මක ධාතු කියලා ධාතු කොටසක් තියෙනවා. ඒ ධාතුත් එක්ක කර්මපද දෙකක් යෙදෙන්න පුළුවන්. ඒ කර්මපද දෙකෙන් ප්‍රධාන කර්මය කොහොමත් ဒုတိယාර්ථයෙන්මයි අපි කියන්නේ. අප්‍රධාන කර්මය ඇතැම් විටක පංචමී අර්ථයකින් කියන්න වෙනවා. ဒုတိယාවෙන් තිබුණාට පංචමී අර්ථයකින් කියන්න වෙනවා කියලා මතක තියාගන්න දෙන්නට. හරි නේද? හරි යම් ඉස්සර ඉතිරිය වගේ ගැටලු නැතුව ඇති නේද? ඔන්න නවත්තලා තියෙන්නේ ගැටලුවක් තියෙනම ප්‍රශ්නකින් නේද? හරි. අනිත් ඒවායි ගැටලුවක් නැද්ද? අනිත් ඒවා දෙක නම් එච්චර අමාරු නෑ නේද? එහෙනම් සිංහල පෙත්ති සිංහලින් පාලියට පරිවර්තනය කරන්න තියෙන එක අපි කීපයක් කතා කරගෙන යමු. කවුද පටන් ගන්න?
ආසයා ළඟට යන්නේ ගෙඩි කමෙන් රසක් මුල හුන්නේ.
හුන්නේ.
දාසෝ නදියන්
ද්විතියා වෙන්න ඕන පදී.
ගංගා
නදියන් කිව්වොත් සප්තමී.
නදියා
නදින් වෙන්න ඕන ද්විතියා එහෙම.
ගච්ඡන්තෝ පලානි මුංජිතුන්
නේ කමින්. එතකොට
කාදිතුන්
තුන් කිව්වොත් කෑමට කියන අර්ථය. කමින් කිව්වොත් එතකොට මිශ්‍ර ක්‍රියාපදයක්. බුංජති කියන ක්‍රියාපදයෙන් හැදෙන මිශ්‍ර ක්‍රියාව. එතකොට කා පූර්ව ක්‍රියාර්ථය. බුංජමානෝ එහෙම නැත්නම් බුංජන්තෝ. ඔතනදී වඩා හොඳයි කාදන්තෝ කියන වචනේ. මොකද ඔය බොංජති කාදති කියන වචන දෙකෙත් වෙනසක් තියෙනවා. ඒක මම කිව්වා මං හිතන්නේ. ඔය භුඤ්ජති කියලා කියන්නේ පංච භෝජන සම්බන්ධව භෝජන කියලා කියන්නේ. ඒතර කාදති කියන්නේ ඉතිරි දේවල්. ඒකත් දැනගෙන තියාගන්න එක හොඳයි.
කාදනීය
කාදනීය භෝජනීය දෙකම කා ඒතර කාදති භුඤ්ජති කියන දෙකම තමයි වළඳනවා කියලා කියන්නේ. ඒ විශේෂ වෙනම වෙනවා කියන්නේ. හරි. සිංහල වචන.
රුක්කස්ස මූලේ නිසි.
රුක්කස්ස මූලේ
නිසි.
නිසිදි. හරි.
රාජයා
ගම්බට යන්නේ ගිහි ගමින් දසපු මොකක්ද කියන්නේ. හරි. ඊළඟ එක බලන්න ඕනේ දැන් හිතර කියන්න පුළුවන් දෙන්න ඕනේ බලපුවා විතරක් කියන්න පුළුවන් නැති වැඩක් නැහැ නේ ඉගෙන ගන්න එක අලුත් එකක් දුන්නොත් ඊට පස්සේ දැන් අපිට එහෙමනම් මුළු ත්‍රිපිටකයම ඉස්සෙල්ලා කියවලා තියෙන්න වෙනවා ඊට පස්සේ අර්ථ කියන්න නේද ඒ නිසා අලුත් ඒවා තමයි අපිට කියන්න වෙන්නේ නේද උත්සාහය කරමු අමාරුද වින කාට හරි දෙනවද? ගෝතම නන්ද අසම කියමු බලන්න. මව
හදන්න දැරිය ඔසවා බොන්නට කියන්නේ.
හ්ම්. එතකොට ඔකේ පද ටික අපි ඉස්සෙල්ලා වෙන් කර ගන්න ඕන. කවුද ඔකේ කත්‍රූපදී? මව. ඊට පස්සේ හඬන දැරිය කියන පද දෙක මොන විභක්තියෙන් දෙන්න ඕන? ඒ දුක යන්නේ ඉක්මනට කියන්න ඕන විනේ විසුද්ධියස්ම මොකද්ද විභක්ති තියෙනවා
ද්විතිය
ඔසවා ද්විතිය ඔසවා කියන පූර්ව ක්‍රියාපදයේ කර්මපද දෙක කර්මපදේ සහ ඒකේ විශේෂණ පදේ පැහැදිලිනේ එතකොට ඔසවා කියලා එසෙව් එකවද ලදෙරියව එතකොට හඬන කියන පදේ දැරිය කියන පදයට විශේෂණයි. ඒ නිසා ඒකත් ද්විතියයි. පැහැදිලි නේද? බොන්ට කිරි දුන්නී. හරි. කියාගෙන යමු බලන්න දැන් එහෙමනම්. කිරි දුන්නී කියන එකේ කිරි කියන පදෙත් ද්විතියයි. ඒ ප්‍රධාන කර්මය නිසා දුන්නී කිරි. බොන්නට කියන එක තුන් ප්‍රත්‍යාන්ත පදයක්. තුන් ප්‍රත්‍යාන්ත පාතුන් කියලා එහෙම නැත්නම් පිවිතුන් කියලායි පදේ හැදෙන්නේ. කියාගෙන යමු බලන්න එහෙනම් දැන්. නෑ. ඉත්‍රිලිංග නිසා ඊකාරාන්ත වෙනවා. රෝදන්ති කියලායි පදේ හැදෙන්නේ. ඒකේ ද්විතියාව රෝදන්ති රෝදන්ති රෝදන්තිව. රෝදන්තින් එහෙමයි හැදෙන්නේ. රෝදන්තින් හරි ඔස්සනවට තිබුණා නේද කලින් වාක්‍යයක් තිබුණා හත්වෙනි වාක්‍යයේ කලින් ඕකෙම හත්වෙනි එකේ ඉත්ින් උට්ඨාපෙත්වා කියලා තියෙනවා
දින
විකවා කියන එක තමයි ඔව් ඒකම තමයි ඔසවා කියන එක උක්කිපිත්වා කියලා ගන්නත් උක්කිපිත්වා කියලා ගන්නත්
උස්සාපෙත්වා
කියන්න පුළුවන් ගහිත්වා කියන එක ගැලපෙන්නේ නැහැ පිවිතුන් කීරං දති අදාසි ඉවන් කියන්නත් පුළුවන්. අදාසි හිම නැත්තම් දති. හරි. අපහු කැමැත්තෙන් කවුරු හරි එකක් කියන්න බලන්න. අමාරු එකක් තියෙන එක. තියෙද අමාරු වාක්‍ය. ආහින්දති කියන පදේ ප්‍රථම බහුවචනේ අපිනේ ප්‍රථම බහුවචනනේ එතකොට ආහින්දන්තා කියලාමයි යෙදෙන්නේ ආහින්දන්තා ආහින් දන්තෝ ප්‍රථම ඒක වචන ප්‍රථම බහු වචන එතකොට
ඇයි තෝ කියලා වැල්ලකුත් තියෙනවා ආහින් දත්
පුළුවන් ආහින් දන්තෝ ආහින් දන්තා දෙකම හරි පද දෙකක් තියෙනවා නේද බහු වචන ඒ දෙකෙන් කොක් හරිය තිය එකක් කියවම අනිත් එක ඉන්න බැයිද කියලා ඉතින් හිතන්න දෙයක් නැහැ ඒකත් ඉන්න පුළුවන් එතකොට ගැටලු තියෙද මොනවා හරි ඒක හරි නේද ඉතිරි ටික ගැටලුවක් නැහැ හරි හතරවෙනි එක ඉතන මොකද්ද ගැටලුව තියෙන්නේ සිටින කියන පදේද
මම නිවෙත්‍රේ නිකන් තත්ත තිට්ටන්තේ යම් අකන් දිස්ස දාවන්තං කාසුපති දෙව් දාවන්තං කිව්වම
වැරදි දුව ගොස් ධාවිත්වා පූර්ව ක්‍රියාපදේ දුව ගොස් දුව දුවා කියන අර්ථය එතකොට මිගෝ තත්ත කොහොමද ඊළඟ පදේ එන්න ඕන
ඉත්තන්තේ
ඔව් ဒုတိය දැන් අපිව දැකනේ දැක කියන පූර්ව ක්‍රියාපදයේ කර්මපදේ තමයි අප කියලා කියන්නේ. එතකොට මේ අප කියන පදේට විශේෂණව තමයි සිටින කියන පදේ තියෙන්නේ. සිටින්නා වූ අපිව. එහෙමනම් අපි කියන එක ဒုတိය බහුවචනයි. එහෙමනම් සිටින කියන පදේ ဒုတိය බහුවචන වෙන්න ඕන. අපි කියන පදේට විශේෂණ නිසා. පැහැදිලි නේද? ගැටලුවක් තියෙන ඉක්මනට අපි එකක් ලියමු. ටිකක් බෝඩ් එකෙත් එකක් ලියන්න පුරුදු වෙනවා නේද? ගැටලුවක් තියෙද ඒක? පැහැදිලිද? දැන් මොකුත් නොකිය හිටියොත් මං හිතන්නේ පැහැදිලි කියලා. අපැහැදිලි නම් ඉක්මනට කියන්න ඕන.
එතකොට ඒක එන්නවන මිගෝ තත්ත අම්හි.
ඔව්. ඒක අම්හි වෙන්න ඕනේ. තිට්ඨන්තේ අම්හි. අම්හා කන් වෙන්නේ නැහැ. ဒုတိය බහුවචනයි.
තිට්ඨන්තේ නේ.
තිට්ඨන්තේ. බහුලව යෙදෙන අම්හා කම්පදේ තියෙනවා නේ. බහුලව අම්හේ කියන පදේ හොඳයි. හරි. ඊළඟ තව මොන හරි ගැටලු තියෙනවද? බහි කියන පදේ ගැටලු. ගැලපෙන්නේ වනම්හා බහි කැලෑවෙන් පිටතට ඒක
සම්පූර්ණ නැහැ
බහිපදෙද නැහැ නිපාත පද
අදහතුන සංසාරද ඔහුගේ සෝවිලිය ඇලේ සෝවිලන්ට බත් පිසින්නී පුටුවක හෙන්නිය
හා
තස්ස බගින්
ඔව්
ඇයගේ
චට්ටි
චට්ටි තස්සා
හා
බාතරෝ
නෑ නෑ සෝයුරන්ටන් එතකොට බත් පිසීම ලබන අය
තාතුණ
හා
සතරා
ඔ භාතරාණං භාතාණං භාතුණ
තස්ස
තස්ස භාතරීද බෑ සප්තමීනි භාතරාණං චතුත්ති භගිනි
බත්තිසින්නී කියන්නේ බත්තං පචන්ති
පචන්ති
පීතේ නිසීති
හරි
පීතං මේ දාන්න
පුළුවන්
භාතරී කියලා කියන්නේ
භාතරී කියලා නේ
භාතරී අත්ති වගේ
කිත්ති මාතා පොඩ්ඩයික බලලා කියන්න
භාතරී මාතරී
නෑ ඒ සත්තමී පදේ නේ සත්තමී ඒක වචන පද භගිනී පදේ නම් මට මතකයි භාතරී කියලා නම් මට මම බලලා කියන්න මතකයක් තිබුණාද කොහෙද තිබුණා කියලා භාතු කියන පදේනේ භාතරී පදයක් මොකද ශබ්දේ භාතු මොල් ශබ්දේ භාතු භාතරෝ කියලා හැදෙන්නේ වෙනස් වර්ණකීම නිසා භාතරි කියලා සත්තමී එක වචන නම් පදයක් තියෙනවා නේද මතක ඇති නේද
භාතරි සත්තමී
ඒ සම් දැන් මේකේ එහෙම නෙමෙයි කියන්නේ මේ ප්‍රථම පදය ගැන අහන්නේ පුල්ලිංග සත්තමී එක වචනේ තමයි භාතරි කියන්නේ. භගිනී පදේ තමයි. හරි නේද? තව මොනවා හරි ගැටලු තියෙනවද?
අන්නර කින් දාලා ප්‍රශ්න අහනවනේ.
හැම එකම නෙමෙයි සමහර ප්‍රශ්න අහන්න පුළුවන්.
එතකොට ඒක වර්ණයකින් නැතුද?
කුමක්ද කියන නිපාතයක් ඒක.
කින් කියන එක අනිපාතයක්ද?
අපි ඒව ගැන පස්සේ තව ටිකකින් කතා කරමු මේ ප්‍රශ්න ගැන විශේෂයෙන් නේද ප්‍රශ්න හදන්න අපි මේක ඉවර වෙලා හරි මේ පොතෙන් පස්සේ හරි නේද ප්‍රශ්න හදන විදිය ගැන මම පොඩි විස්තරයක් කරන්න ටිකක් මම ප්‍රශ්න පද ගැනනම් කිව්වා නේද තව ප්‍රශ්න අහන විදිය ගැන ක්‍රම කීපයක් තියෙනවා ඒ වගේ නම් අපි ටිකක් කතා කරමු වෙලාවක් අරගෙන වෙනම දැන් මෙතන කතා කරන්න ගියොත් කාලි සමහර එක අකමැති වෙන්නත් පුළුවන් නේද ඒකට අපි මේ පළවෙනි පොත ඉවර වෙ කරලා ඊට පස්සේ දැන් මං කිව්වේ අමතර දවස් කීපයක් කතා කරනවා ගැටලු තියෙන තැන් කියලා ඒ වෙලාවෙදි කතා කරමු තව මොනවා හෝ අමාරු වාක්‍ය තියෙනවද අමාරු නැත්තම් මං එකක් අහනවා කාගෙන් හරි එකයි අමාරු ඒවා නැත්නම්
ඒකට
මම කරන් කියන්නේ.
ගන්න
දඟලන්නේ. අපි එයාටම කියමු වෙන කාට හරි දෙන්න කියලා. එහෙම හරි. නෑ එහෙම ඉතින් මං කියන්නේ නෑ මේ අමාරු ඒවා තිබ්බොත් අහන්න නැත්නම් අපරාධ ඉතින්
අර එහෙම කියෙරි තහන්න නෑ ගොඩක්
ඒක තමයි නෝ එහෙනම් අපි වෙන කාට හරි මං කියන්නම් කොනේ නේද
ඒක වෙන කාගෙන් හරි ආද එයාට වෙන එක දුන්නේ හරි සංගත
ඔව්
දැන් හරි එහෙම එකක් තියෙනවා
නැත්නම් අහන්න ඉතින් නෑ එහෙනම් මං ආපහු එහෙම කියන්න තු ඉන්න කොනේ හරි එහෙම නයි 11 එක කවුද කියන්න පුළුවන්?
කස්සපෝ දුන්දුගින් ආහාරයන්තෝ
ඔව් ගෙන යන්නේ ගෙන යනවට කියන්නේ හරති කියලා.
හරයන්තෝ
ඔව් හරන්තෝ
හරන්තෝ හරන්තෝ ඉමානි රුක්කානි රුක්කානි
රුක්ඛ කියන පදේ රුක්කේ කියලා ගත්තා නේද අයියෝ
රුක්කේ
ඉමේ රුක්කේ ඉමේ රුක්කේච කුඹුරු වලට
කෙත්තානි පස්සන්තෝ ඉමස්සින් පාස පාසනාම්හි නිති
කෙත්තානි
කෙත්තානි
හරි හරි එතකොට ඉමස්මින් පාසානි කියලා නේද කිව්වේ හරි හරි
පාන පාසාන නම්
කොකත් හරියෝ සත්තමී එක වචන බස්
රුකේද
ද්විතිය බහුවචන මේ ගස් එතකොට බලන්න ඒ බලමින් කියන පදේනි කිතකේ බැලීමට යටත් වෙන කිතකේ කර්මපද ඒ දෙකම
ඉමානි
ඒකත් එතකොට ඔ ඉමේ රුක්කේ
ඉමං කියන්නේ
නේ බහුවචන
ගල උඩ කියති පාසානේ ගලෙහි ගල මත
මත උඩ ඒ කිව නේද මම ඒ ටික අර්ථ කියද්දි සත්තමී අර්ථ කියද්දි උඩ මත කියන අර්ථයක් එනවා කියලා මම කිව්වා. එතකොට වෙනම උඩ කියලා කෑල්ලක් පාලිය ලියන්න ඕන නැහැ. ඒක සත්තමී ඒක වචනෙන් සත්තමී පදයකින් ලියපුවාම මේ මත කියන අර්ථය ඒ පදේම තියෙනවා. මත්තකේ කියලා එහෙමනම් දාන්න ඕන. එහෙම වචනේ.
අපිට ආසාමි වෙන සමයෙම දාගන්න දෙන්නේ. ඈ? අපි වගේ බලන්න උඩ දාගන්න.
එහෙම අවශ්‍ය නැහැ. පාසානේ නිසීද කිවනම් ඇති. ගල මත වුන්නේ. තව ගැටළු ඒවා තියෙනවද?
ඉමේ රුක්කේච කෙත්තේච ඉහෙල දෙන්න
ඕනේ. ඔව් එහෙම කරා.
බෙරේට දුන්නේ
ඒ කෙත්තන් කියන වදේ සල් වර්ණයේ චිත්ත සම්පූර්ණ.
කෙත්තු ශබ්දේ. කෙත්තං කිත්තා කිත්තානි කෙත්තං කිත්තේ කිත්තානි
සාධන මේ කස්සකෝ දුන්දුකින් ගහෙප්පා ගච්ඡන්තෝ
එහෙම කියන්නත් පුළුවන් ගෙන යනවට එක පදයක් විදියට අපි කියන්න පුළුවන් ගෙන යනවට අපි කියනවා හරති කියලා එහෙම කියන්න පුළුවන් ගහෙප්පා ගච්ඡන්තෝ කියලා කියන්නත් පුළුවන් ඊට වඩා අරක හොඳයි අරන් යනවා කියන්නේ අරන් යන්නේ
ගුණවා කියන
පදයක්
මේ
කිතකයක් නේ තද්දිත පදයක් ගුණවා කියන දැන් මම කිව්වේ කිතක කියලා කියන්නේ ධාතුවකට පිටිපස්සෙන් අන්තමාන කියන ප්‍රත්‍ය දෙක එකතු වෙලා හැදෙන එක. දැන් ගුණ කියලා කියන්නේ නාම පදයක් නේ. ගුණයට කියන්නේ. එතකොට ඒකට එකතු වෙන්නේ වන්තු කියන තද්දිත ප්‍රත්‍ය. එතකොට එය ඇති තැනැත්තා කියන අර්ථය. වර්ණගින්න එක විදියට ටිකක් එක රටාවකට යන්න. ඒ නිසා තමයි අර ওই શબ્ද දෙක එක ළඟ වර්ණගින්න දීලා තියෙන්නේ. ඒ වුණාට අර්ථ වෙනස්. ಗುಣවන්තු කියන එකේ තේරුම ಗುಣ ඇති තැනැත්තා. එතකොට පචන්තෝ කියන එකේ තේරුම පිසින්නා. එතකොට ක්‍රියාාර්ථයක් තියෙන්නේ. ක්‍රියා නාම කියලා කියන්නේ ඒක නේද? ක්‍රියා නාම කිතක. හරි. තව මොන හරි ගැටලු තියෙනවද? කවුරු හරි අහද්දි මටත් ওই ප්‍රශ්නේ නම් තියෙනවා කියලා හිතනවා අහන්නේ උනාට ඒකයි වැඩේ නේද අහද්දි නම් ඉතින් ඒ ප්‍රශ්නේ නම් මටත් තියෙනවා ඒ වගේ හිතෙනවා ඒ උනාට දොලොස්සිනි බොහෝ කලක් කියන්නේ ඉතින් මොකද්ද බොහෝ කලක් කියන්නේ නිපාත පදයක්
තියෙනවා
චිරම්
බහුකාලම්
ඊට වඩා චිරං කියන නිපාතේ හොඳයි
බහුදා කියන්නේ නැහැ බහුදා ඒ බොහෝ බොහෝ කියන්නේ බහු දා කියන්නේ කාලාර්ථේ
එහෙම අපිට හිතෙන හිතන පද හදන්න බෑ බුද්ධ දේශනාවේ තියෙන පදයක් තමයි අපි පාලි භාෂාවෙදී යොදන්නේ බුද්ධ දේශනාවේ නැති ඒ නිසා තමයි දැන් ඔය ව්‍යාකරණ පොත්වලදී අපි පදයක් හදද්දී මුලින්ම ලියන වාක්‍යයක් තියෙනවා. ජින වචන යුත්තංහි කියලා සූත්‍රයක් ලියලා තමයි මේ පදේ හදන්න ගන්න. ඒකේ තේරුම ජින වචනයේ යෙදෙන ජින වචනයට එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එකඟ පදයක් තමයි මම හදන්න යන්නේ කියන එකයි අර්ථය. එහෙම එකක් ලියලා තමයි දැන් ඔය බාලාවතාර රූපසිද්ධි වගේ පොත්වල පදයක් හදාගෙන යන්නේ නැත්නම් අපිට ඕන ඕනෙම හදන්න පුළුවන් පද. ඒ වුණාට ඒක බුද්ධ දේශනාවේ නැත්නම් ඒක පාලි වචනයක් කියලා සලකන්නේ නැහැ. මොකද අපිට ඉතින් එහෙම හදලා ගන්න පුළුවන් එක එක විදි ඒවා. ඒ වුණාට මේ එහෙම ඒ අර්ථේ අපි හිතලා හදලා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් බුද්ධ දේශනාවේ ඒක නැත්නම් අපි ඒවා වාක්‍යවල ලියන එක සුදුසු නැහැ.
කවුරු
කියන්නේ නැහැ නේ. එහෙම කියන්නේ. දැන් අලුතෙන් ඔය තියෙන සමහර වචන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නැති නිසා දැන් කෝච්චිය. ඒ වගේ එකක් දැන් කොහොමද කියන්නේ? දැන් කියන්න ඕම නැහැ කියමු කතා කරද්දි. ඒ වගේ පද හදලා තියෙනවා. ඒ පදෙකින් ඒ කාලේ තිබුණ නැති නිසා ධූම රත කියලා හදලා තියෙනවා. දුම් රිය ධූම රත. ඒ විදිහට. ඒත් හැබැයි ඒ යෙදෙනම පද දෙකක් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් එහෙම ගලපලා හදන්න පුළුවන්කමක් නැහැ කියලා කියන්න බෑ. හැබැයි ඒ වුණාට ඉතින් බුද්ධ දේශනාව අපි කියවන්න ගන්නවා නම් ඒ තැනක යෙදෙන්නේ නැති වචන අපි මේ ඉගෙන ගන්න කාලෙදී එහෙම හදන්න මෙයා කරන්න යන්නත් එපා. එහෙම හදන එක ඉතින් තේරුම් නැහැ. ඒ වචන ලියන එකෙන් අපිට බුද්ධ දේශනාව තේරුම් ගන්නනේ අපි දැන් භාෂාව ඉගෙන ගන්නේ. ඒකට උපකාරයක් වෙන්නේ නැහැ. ඉතින් වචනයක් එහෙම හැදුවා කියලා එහෙම හැදුවොත් වැරදි දහා කියලා කෙනෙක් කියවොත් නේද? වැරදි නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ නැති නිසා ඉතින් ඒක වැරදි වගේ තමයි. යෙදින්නේ නැහැ එහෙම ඒවා. ඒ තියෙන වචන මාරන් තමයි.
පාලි කතා කරන්න
අමාරුනේ. හැම වචනයම නෑ. ඒ යෙදෙන වචන ආශ්‍රයෙන් ඉතින් දැනට තියෙනවා යම් මට්ටමකට හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හදාගෙන කිව්වම දැන් ඒ කාලේ තිබුණේ නැත් දැන් අපි තමුකෝ දුරකතන. එහෙම එව්වා නෑ. ඒ කාලේ තිබ්බ නැහනේ. ඒ වගේ එකට ඉතින් වචනයක් හදාගත්තා කියලා ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නෑ. ඒ කතා කිරීම සඳහා. එහෙම නැතුව බුද්ධ දේශනාව අපි විස්තර කරන දෙංග
ෆෝන් එකේදීම කියන්නේ
බුද්ධ දේශනාව විස්තර කරද්දි ඉතින් අපි ඒව පාවිච්චි කරන්නේ නැහැ. අපි තමුකෝ අපි බණක් කියනවා පාලියේ. ඒවට ඉතින් ওই වගේ ඒවා කියන්නේ නැහැ. ඒකට ඉතින් බුද්ධ දේශනාවේ තියෙන පදවලින්ම තමයි විස්තර කරන්නේ.
ටීවී
එකේ පද ඉතින් හදනවා ඕනම භාෂාවක. සිංහල භාෂාවෙත් අලුතින් පද හදනවා. දැන් ඔය අලුතින් ආපු පරිගණක ඒ වගේ දේවල් ඉතින් වචන හදනවා සිංහල භාෂාවෙන් ඉතින් අලුතෙන්ම දෙයක් හදුනම ඉතින් ඒකට නමක් එපායි නේද? ඒ විදිහට ඉතින් පාලි භාෂාවටත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නොතිබුණු දේවල් සඳහා ඉතින් පදයක් හදාගත්තට ඒක වැරද්දක් නැහැ.
ඉතින් සාමාන්‍යනේ හදනවට වැඩිය ඒ අලුතෙන් නිෂ්පාදනය කරපම ඒ නාම හැමතැනම භාවිත කරන්න ලේසි.
පුළුවන් එහෙමත් කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් දැන් ඒකට යම් භාෂාවකින් නමක් දෙන්නේ දැන් අපි තුමු සිංහලෙන් මොනවා හරි දෙයකට නමක් දෙන්නේ සමහරට යම් තේරුමක් ඇතුව. ඒ තේරුමම දැන් පාලියෙන් කිව්වට තේරෙන්නේ නැහෙනේ. ඒ නිසා ඒක තේරුම පරිවර්තනය කරලා පදයක් හදනවා. දැන් දුරකතන කියන එකේ ටෙලිෆෝන් කියන එකේ දුරකතන කියන එකේ තේරුම අර දුරින් කතා කරන්න පුළුවන් නිසා. ඒ සිංහලෙන් ඒකට නම දීලා තියෙන්නේ නැතුව දැන් ටෙලිෆෝන් කියපුවාම ඉතින් අපිට තේරුමක් තේරෙන්නේ නැහැ.
අර ලේසිම
ඒ නිසා තමයි අර දැන් තමන්ගේ භාෂාවත් රැකෙන්න ඕන නිසා තමයි මේ භාෂාවල් වලය ඒකට නමක් දෙන්නේ. නැත්තම් ඒ මේ විදිහටම වචන ගොඩාක් ආව තමන්ගේ භාෂාව එළියේ භාවිතය අඩු වෙනවා. තමන්ගේ භාෂාවෙන් පදයක් හදලා තිබ්බම ඒ භාෂාවත් පවතිනවා.
දැන් අවුරුදු කීපයක දැනයක්ද වෙන්නේ හැම භාෂාවකම තාලද කතා කරන රටවල ඒගෙනලා
ඒ
වෙනම
මේවාක්
තියෙනවා ඒකෙදි අර්ථයෙන්
ඒගොල්ලෝ හදන්න බලන ඒ
ඉංග්‍රීසි භාෂාව දන්නවද නැත්නම් ඒගොල්ලෝ දාන්න එහෙම බලන එහෙම බලන මරණ භාෂාවත් ඕන. සන් පාලි දෙන්නේ නැහැ අලුතින් නවීන උපකරණ දෙන්නම් හැම දෙන්නේ. එහෙම පාලි භාෂාවේ ඇත්තටම ප්‍රධාන විවහාරය ප්‍රධාන අරමුණ කතා කිරීම නෙවෙයිනේ. මොකද විවහාර භාෂාවක් විදිහට අපි භාවිතා කරනවා අඩුයි පාලි භාෂාව. ඒ නිසා ඉතින් ඒකට එහෙම පිරිසක් යෙදෙනවද කියන එක මම දන්නේ නැහැ. මොකද පාලි භාෂාවේ ප්‍රධාන අරමුණ බුද්ධ දේශනාව තේරුම් ගැනීම. ඒ නිසා ඉතින් ඒ වගේ වචන හදන්න පිරිසක් ඉදිරිපත් වෙනවද කියන එක මම දන්නේ නැහැ. ඉතින් කතා කරන රටවල් වල එතැන් විට හදන්න උත්සාහවත් වෙන පිරිස ඇති බුරුමේ වගේ. ලංකාවේ නම් මම අහලා නැහැ එහෙම හදනවා කියලා. හරි අපි ඉස්සරහට යමු නැත්තම් මෙතනින් නවතිනවා. හරි. තව මොන හරි ගැටළු වාක්‍ය තියෙනවද? දොලොස්තිනේකද? චිරං සාවත්තියං වසන්තෝ ඒ නගරයෙහි එනුවර වැසියන්ට මිනිසුන්ට කියදී ඒ නගරයෙහි වැසියන්ට එතකොට
ඉමාස්මි
නෑ ඒ ඔව් තස්මි නගරේ manussාන ධම්මං දේසේසි තස්මි නගරේ manussාන ධම්මං දේසේසි
නගරේ
ඒකේ ඒ ඒ ඒ නුවර මිනිසුන්ට කියලා කියද්දි එතන අර්ථය ඒ නුවරෙහි වසන කියන අර්ථය එතකොට සත්තමී අර්ථයක්. ඒ නුවර ආධාර කරගෙන වාසය කරන. දැන් මේකේ සමහර වාක්‍ය වල ඇත්තටම සමාස පද තියෙනවා. සමාස පද තියෙනවා. අපි තාම සමාස පාඩම ඉගෙන ගන්න නැති නිසා දැන් සිංහල වාක්‍ය වල ඒ තැනක අපි අර්ථ ගද්දී ඒ විභක්තියේ අර්ථයත් එක්කම ඒ නගරයෙහි මිනිසුන්ට ඒ විදිහ එනුවර මිනිසුන්ට කියපුවාම ටිකක් අර්ථය අපහැදිලි. ඒ නගරයෙහි මිනිසුන්ට කියලා කියපුවාම අර්ථය පැහැදිලි සත්තමී කියලා. පැහැදිලි නේ? සිංහලෙත් තියෙන ඔය සමාස කතාවේ. දැන් රජුගේ පුතා ඔව් රාජ පුත්‍රයා හරි ඒ වගේ කියලා කියනවා නේ. ඇමතිගේ පුතා ඇමති පුතා කියලා අපි එහෙමනේ කියන්නේ නේ. දැන් ඇමති පුතා කියපුවාම ඇත්තටම ඕකේ අපිට හිතෙන්නේ දැන් පද දෙකම ප්‍රථමාද කියලා. පැහැදිලි නේ? පද දෙකම ප්‍රථමාද කියලානේ අපිට හිතෙන්නේ. ඇත්තටම ප්‍රථමා නෙවෙයි. ප්‍රථමා පද ඒ ඇමති කියන පදයට උඩ තියලා තියෙන්නේ ඒකේ මුල් ස්වරූපයෙන්. පදය වර්ණ ගන්න නැතුව මුල් ස්වරූපයෙන් තමයි තියලා තියෙන්නේ. ඇමති කියලා. පුතා කියන පදේ නම් හරි ප්‍රථමා තමයි. එතකොට ඇමතිගේ පුතා කියන අර්ථයෙන් තමයි ඇමති පුතා කියලා කියන්නේ. ඒ විදිහට මේ විභක්ති අයින් කරන එක සමාස පදවල තියෙන ලක්ෂණයක්. ඒවා අපි සමාස පාඩමේදී කතා කරමු. පොඩ්ඩක් මං කිව්වා එදා නේද? සමාස ගැන කියද්දි. හරි.
මෙන්න තස්මින් නගරය කියන්නේ නේද? නගරස්මින් දාන්න ඕනේ.
කමන්නේ කොහොමත් එකයි ඉතින්. වැරදක් නැහැ. වැරදි නැහැ වාක්‍ය. තස්මින් නගරය කිව්වම හරි. යටි. තස්මින් නගරස්මින් කියලා ඒ ප්‍රත්‍යම අනිවාර්යයෙන්ම දාන්න ඕන කියලා හරි තියන්නේ. ඉතින් අර මං කිව්වේ එකම ප්‍රත්‍ය දිගට යනවා නම් වාක්‍ය ලස්සනයි. වාක්‍යයේ හොඳ මේකක් තියෙනවා. මොකද ඒ වුණාට දැන් තස්මින් කියන පදේ එහෙම දැන් තේ වගේ පදයක් නැහැ නේ. ඒ කාර්යයෙන් ඉවර වෙන පදයක් නැහැ. තස්මින් කියන පදේ දැන් නගරේ නගරම්හි නගරස්මින් කියලා පද තුනක් හැදෙනවානේ. නගරේ කියලා පදයක් හැදෙනවානේ. ඒ කාර්යයක් එකතු වෙලා පදයට අගට ඒ විදිහේ එකක් ත ශබ්දයේදී හැදෙන්නේ නැහැ. ඒ නිසා තස්මින් නගරේ කිව්වත් කමන්නේ නැහැ. තස්මින් නගරස්මින් කිව්වත් කමන්නේ නැහැ. තස්මින් නගරම්හි කියන එක නම් ටිකක් වැරදි නැහැ. හරි. ඊට වඩා තස්මින් එහෙමනම් නගරේ හරි තස්මින් නගරස්මින් කියන එක කමන්නේ නැහැ. ටිකක් අර ගලාගෙන යාම පද ලස්සනයි. හරි. අර්ථ ඔක්කොම හරි වැරදි නැහැ. තව මොනවා හරි තියෙනවද? ගැටළු වාක්‍ය. තියෙනම් අහන්න මං හරි කියන්න. නේද? නැත්තම්
මේ
නුවර මිනිසුන්ට කියන ඒ නුවරෙහි කියලා ආදාන කියන ගන්නේ සම්. එයාලා ගසේ ගෙඩි වගේ ආදාන වගේ නැත්නම් ගස් ගසේ ගෙඩි. දෙකේම අර්ථය නම් ගැටලුවක් නැහැ. ගසට අයිති ගෙඩි කියන අර්ථයෙන් රුක්කස්ස පලානි කියලා කියන්නත් පුළුවන්. ගසට අයිති ගෙඩි. එහෙම නැත්නම් ගස උඩ තියෙන ගෙඩි කියලා නම් අපි කියන්නේ. දැන් අපි 얘තනක බලන්න ඕනේ මේ වාක්‍යයෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? ළමයා ගසේ උඩ තියෙන ගෙඩි දැක්කා. එහෙම නැත්නම් ගසට අයිති ගෙඩි දැක්කා. දෙවිදියම හරි.
ගස මූලකින් ගසේ මූල
ගසට අයිති මූලය. ඒ තැනක රුක්කස්ස මූල කියලාම තමයි ඉතින්. ඒකනම් චට්ටිමයි. ඒක සත්තමෙන් එන්නෙම නැහැ. රුක්කේ මූල කියලා කියන්නේ නැහැ. ගසෙහි මූල කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ගසට අයිති මූල. ගස මූල කියන්නේ. ගසේ මූල කියලානේ අපි සිංහලෙනොත් කියන්නේ. ගසේ මුල කියද්දි චට්ටි අර්ථයක් තියෙනවා. ගසට අයිති මුලනේ. ආධාර අර්ථයේදී ආධාරයෙන් ගසෙහි අතු කියලා අපි කියනවා. එතකොට ගසෙහි තියෙන අතු. ඒක ගසට අයිති අතු කියලා අපිට කියන්න පුළුවන්. රුක්කස්ස සාකා කියන එක තමයි වඩා හොඳ. ගසට අයිති අතු. සත්‍යමිනා රුක්කේ සාකානි ගසෙහි තියෙන අතු දැක්කා. ගස උඩ තියෙන අතු දැක්කා කියන අර්ථය එතකොට ඉන්නේ. හරි නේද?
14 යාචකයන්ට කිව්වේ මේතකොට යාචකස්ස
බහුවචනේ නේද? එන්න යාචකානම්
යාචකානම් දීයම
දානං දෙන්තු
දීයමානම්
දානං එහෙම නැත්නම් දදං දදං දෙන්නා වූ දදමානෝ කියන පද ගොඩ දීයමානෝ කිව්වොත් වැරදි ඈ දීයමානෝ කියලා හැදුනොත් ඒක කර්මකාරක පදයක් දෙනු ලබන්නා වූ කියන එකයි අර්ථය ඒවා අපි පස්සේ කතා කරනවා එක්කෝ දදං කියලා ඉන්න ඕන එහෙම නැත්නම් දදමානෝ කියලා ඉන්න ඕන දදන්තෝ කියන්න පුළුවන් දානන්ත සත්‍යය තව මොනවා හරි ගැටලු තියෙනවද ඒ වගේ
ඈ
ඇතිනේ ඒ පැතර කැමතිම නැහැ නේද සිංහල පරිවර්තන වලට ඔව් දෙකම ප්‍රථම හරි එහෙනම් ඉස්සරහට යමු නේද ඇතිවි ගැටලු නැතුව තියෙනවා එහෙමනම් කියවන්න තියෙනව නේද විශේෂණ පද නාම විශේෂණ ඒ ටික කවුද කියවන්නේ ගෞතම වංශයස් මා කියවමු බලන්න ටිකක්
නාම විශේෂණ පද මහත් මහත් කුද්දක උඩා දීග දිස්ස කොට ලුහුඳු උච්ච උස් උසස් නීච පහත් නිති මධ්‍යම මධ්‍යම බාහු බහෝ අපක අල්ප අඩු වූ ටික වූ ආන අමු පක්ක සිදුණු ඇසුණු බාල දහර වය
දහර
දහර වයසින් අඩු තනු තුනි වූ සමීප ලං වූ විත්තස අතලාව පළල්ලු
ඒ කියන්නේ පෘතුල කියලා සිංහලෙන් කියන්නේ පුළු
දුර දුර වූ සේත සුදු නිල නිල් රත් රතු කාල කල් පීත කසාවන් පුත්තාන නොගැමු
පීත කියන්නේ කසාවන් කියන්නේ මොකද්ද
කහපාට
කහපාට
පුත්තාන නොගැඹුරු ගම්භීර ගැඹුරු කර කර්කෂ මුදු මුදු සරූප මනාරෝ ඇති විරූප මනාරෝ නැති සවන්න මනා පැහැ ඇති මහල්ලක මහලු දුබ්බන්න මනා පැහැ නැති ඝන ඝන වූ
හරි එතකොට මේකේ මොනවා හරි අපහැදිලි තැන් තියෙනවද වචන කර කියන එකේ තේරුම මොකද්ද කර රළු කියන එක මහල්ලක කියන්නේ නේද මහල් කියන එක
ආම කියන්නේ ඕකෙන්ද
නැහැ ආම
ඕකේ ශාල කියන්නේ
මහල්ලක විහාරය ඇයි ඒකට මහල්ලක කියලා කියන්නේ කියලාත් විස්තරය කියනවා එතනදී අර ප්‍රමාණයෙන් විශාල කියන අර්ථ ගෙවල් ඉදින් මහලු ඉන්නේ වයසට ගියපුවම නෙමෙයිනේ නේද? ගේක විශාලකමට ඉදින් අර මේ මහලුද කියලා කියන්නේ එතනදී අර මහාන්ත කියන වගේ අර්ථයකින් තමයි කියලා තියෙන්නේ. මහල්ල කන් විහාරම් කියද්දී එතන එහෙම අර්ථයකුත් තියෙනවා විශාල කියන අර්ථය. ඒ අතින් නම් වෙඩිපුර ඉදිරියට මට අහුවෙලා නැහැ. ওই ශික්ෂාපදීදී තමයි එතනදී ඒ විනේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහල්ලකම් විහාරම් කියලා. ඊට පස්සේ ඒකට අර්ථය විස්තර කරනවා ඇයි මහල්ලකම් කියලා කිව්වේ කියලා. ඒක අපි පස්සේ කතා කරමු.
ප්‍රධාන විසුරුණු කියන අර්ථෙත් එනවද?
ඒ හත විකිත්තක. 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 විකිපති කියන පදයෙන් හැදෙන්නේ.
මේ විසුරුණුද?
ඔව්.
මේ
ආම කියන්නේ ආම ආම ඒ ආම බන්තේ කියන තැන ආම කියන පදේ නෙවෙයි. ඒක නිපාතයක්. ආම
බන්තේ.
ඒක ආම කියලා කියන්නේ එතන නිපාතයක් ඈ. ආම. එසේ කියලා එසේ කියන අර්ථයේ නිපාතයක්. ඒතකොට එකම පදයේ අර්ථ ගොඩක් තියෙනවා. ඒ වගේම එකම අර්ථයේ පදත් ගොඩක් තියෙන. ඒ දෙපැත්තම සිංහ.
කැරට් කැරට් කියන්නේ කැරට් කැරට්.
ඔව් දෙකම කියනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. දැන් කන කියලා කියපුවාම සිංහලේ. කන කියපුවාම අර්ථ කීයක් එනවද නේ? මේ කන. බත් කන එකත් කන. ඇහැක් නැති කෙනත් කන. ඔය වගේ අර්ථ ගොඩක් තියෙනවා.
කන්න
අකුරු එකම අකුරු දෙකක් අකුරු වල නම් සමහර පොඩි වෙනසක් තියෙනවා. ඒත් දැන් අර්ථ තුනක් තියෙනවානේ. තුනෙන් ඇහැක් නැති කෙනාට කියන කණේක මූර්ධජන යන. මූර්ධජන. අනිත් දෙකේ. අනිත් දෙකේ එකට දන්තජයි. ඒත් ඉතින් දැන් ඇහෙද්දී අපිට එකපාර ওই දෙක වෙනස දැන් මූර්ධජන යන්නද කිව්වේ කියලා කියන්නේ නේද? එහෙම හොයන්න ඕනේ. ඒ වාක්‍යයත් එක්ක තමයි ගලපලා අපි අර්ථ කියන්න ඕනේ. දැන් පාලි භාෂාවෙත් ඒ වගේ තැන් තියෙනවා. ඒකේ අපි අර්ථ ගද්දි ඒ යෙදීමත් එක්ක බලන්න ඕන. අර්ථ ගොඩක් තිබුණාට ඒ යෙදීමට අනුව ගැලපෙන අර්ථය තමයි අපි ගන්න ඕනේ.
අපි
දැක්කේ නැහැ කියලා මහල්ලකම් විහාරම් කියපුවාම අපි කියන්නේ නෑ නාකි විහාරය. නේද? ඒක ගැලපෙන්නේ නේද? හරි. ඊටර ටික අපි කවුරු හරි කියමුද? කවුද? ගෞතම නන්දයස්ම කියවමු බලන්න ඊටට. ගෝනෝ. ඒතෙන් අර ඕකාර ඒකාර දීර්ඝව කියන්න ඕනේ. නැ මෙතන ගුණ. ඒක සිංහල වචනයකින්. මේ සිංහල වචනේ. ඒ ටිකේ දැන් මේ කියාගෙන යන්නේ පද දෙකක් ගත්තම ඕකේ විශේෂණය සහ විශේෂ්‍ය කියලා තමයි ওই දෙකට නම් දෙකක් දෙන්නේ. ඉතින් දැන් අඳුන ගන්න ලේසියට. ඉතින් ඒක ඇත්තට ලොකු මේකක් නෙවෙයි. අපි මේ පදෙම ගමුකෝ. සේතෝ ගෝණ. මේක දොට මේ විශේෂණයට ලක් වෙන පදයට අපි කියනවා විශේෂ්‍ය පදය. මේ විශේෂණ ඒ විශේෂ්‍ය පදය ගැන අමතර විස්තරයක් කරන පදයට අපි කියනවා විශේෂණ පදය. පැහැදිලි නේ? තියෙක ඉතින් අර ලොකු වෙන දැනගන්න දෙයක් නැහැ. ඉතිරි ටික කවුද කියන්නේ? තේජානන්දයස්ම කියමු. පැහැදිලි නේද ඒ ටික? දැන් අපි අර කලින් කතා කරපු තුල්ල ආදි කරන කියන කතාව මේ කියාගෙන යන්නේ. පැහැදිලි නේ? එතකොට විශේෂණ පදය මේ විදියට දැන් හැම විශේෂණ පදම නෙවෙයි තුල්ල ආදි කරන විදියට යෙදෙන විශේෂණ පද තියෙනවා. එහෙම නොවන ඒවත් ටිකකුත් තියෙනවා අපි ඒවා ඉස්සරහට කතා කරනවා. දැන් සමහර සංඛ්‍යා ශබ්ද ආදී විශේෂණ විදියට යෙදුනට ඇතැම් විට ඒ තුල්ල ආදි කරන වෙන්නේ නැහැ. ලිංග විභක්ති වචන වලින් සමාන වෙන්නේ නැහැ විශේෂ්‍ය පදයට. දැන් අර අපි කලින් කතා කරපු කිතක පද කලින් කතා කරපු කිතක පදත් විශේෂණ විදිහට යෙදෙනවා. ඒ විදිහට තුල්‍යාධිකරණ විශේෂණයක් විදිහට යෙදෙන්න පුළුවන් කිතක පදත්. පැහැදිලි නේ? ඒ නිසානේ අපි කතා කරන්නේ. සිංහල වලත් ඔය වගේ තමයි. සිංහල භාෂාවෙත් ඇත්තටම විශේෂණ පදේ දැන් සුදු ගුණා. සුදු ගුණාට, සුදු ගුණාගේ, සුදු ගුණා කෙරෙහි. ඒ විදිහට ඒ සුදු කියන පදේ වර්ණගෙන්නේ නැහැ. පාලියේ වර්ණගෙනවා. හරි.
ඒක බින්නාධිකරණ විදිහත් වෙනවනේ.
පාලියේද? ඔව් දැන් චට්ටියෙන් ආවොත් ඊ පදේ චට්ටි දැන් අපි තුමුකෝ. චට්ටි පදයක් ඉදිරියට තියෙනවා අපි. කොහොමද? යන්නා තැනැත්තාගේ පුතා ගච්ඡන්තස්ස පුත්තෝ. ගච්ඡන්තස්ස පුත්තෝ. පුත්තෝ කියන පදේට විශේෂණව තමයි ගච්ඡන්තස්ස කියන පදේ තියෙන්නේ. හැබැයි එතන යන්නා වූ පුතා නෙවෙයි අර්ථය. යන කෙනාගේ පුතා. යන්නාගේ පුතා. එතකොට ඒක විශේෂණ පදයක්. හැබැයි තුල්‍යාධිකරණ නෙවෙයි. භින්නාධිකරණ විශේෂණයක් එතන. පැහැදිලිනේ? අයිතිය ගැන කියවෙන තැන. ඒ වගේ තැනකදී තමයි අතරම ඒ චට්ටියේදී යෙදීමේදී තමයි මේ විදිහට භින්නාධිකරණ විශේෂණ විදිහට යෙදෙන්නේ. බොහෝ පිට ඈ. හරි.
ආයත විශේෂණ වල කීපයක් තුනක්. මගේ සුදුනම්ගේ ඒක තුන. භින්නද තුන.
මගේ කියන කොටස චට්ටිනේ. එතකොට ඒක ඉතින් කොහොමද සමාන වෙන්නේ නැහැ. සුදු නංගි ඒවා ඒ දෙක සමාන.
මගේ නංගි අසම.
ඈ
මගේ නංගි අසම.
ඔව් මගේ නංගි කිය. මගේ නංගි කියන කොටසේ මගේ කියන පදේ චට්ටිනේ. චට්ටිනේ. එතකොට ඉතින් සමාන නේ.
විභක්ති තුල්‍යාධිකරණ
නේ භින්නාධිකරණ. මගේ කියන පදය නංගි කියන පදයත් එක්ක භින්නාධිකරණ විශේෂණ සම්බන්ධයක් තියෙන්නේ. සුදු කියන පදේ නංගි කියන පදෙත් එක්ක තුල්‍යාධිකරණ සම්බන්ධයක් තියෙනවා. ඒ දෙක අතර දැන් ලියන්නකෝ වා.
නෑ හරි. ඒක අර්ථ ගන්නේ.
ඈ?
වෙන වෙනම අර්ථ.
ඔව්. දැන් අපි දමුකෝ. මගේ සුදු නංගි කියලාම ගමුකෝ. කමන්නේ නේද? කියපු වාක්‍යෙම.
මගේ කියන්නේ මේ
මගේ කියන්නේ චට්ටි අර්ථය යන්නේ තියෙන්නේ. මගේ අයිතියක් ගැන කියවෙන. විභක්තිය චට්ටි. පැදෙවි නේද? සුදු කියන පදේ අර
හරියගේ විශේෂ
එයාගේම විශේෂණ පදේ.
ඒතර මෙහෙම කෙට්ට සුදු නම්
කියන්නේ. ඒ දෙකම එතකොට තුල්‍යාධිකරණ.
ඒ තුල්‍යාධිකරණ.
දෙකම එතකොට ඒ අර පදේ දිහාම බලාගෙන විශේෂ පදේ දිහා බලාගෙන ඒ ලිංග විභක්ති වචන ගන්නවා. හරි. බගිනීම තමයි. කනිට්ඨ භගිනී කියලා කියන්න පුළුවන්. ජෙට්ඨ භගිනී කියලා අකට කියනවා. හරි. ඉස්සරහට ഇതുටිය කියව නේද? ඒ කොටස ඉවර වුණා නේද? රතනානන්ද අයස්ම. විශේෂ පදය. ගෝනා
ගෝනායි භවතු කුමති ගුණා විශේෂණේද විශේෂණේද සේතයි මතම බවචනේ ගනි විශේෂණේ ලබන්නේ ඉත්‍යප් වේ ගුණා විශේෂණේ ඒ ලිංගේ ගනි සෝතා
නෑ ඒක හදාගන්නේ සේතාගාවි
සේතාගාවි සුදු බව දෙන යනු උදාහරණය විශේෂ්‍ය ලකුණ ලිංගේ වීනා විශේෂණයට ඒ ලිංගය ගනි. සේතන් වත්තම් දුවච්චය උදාහරණය.
ඔය තුල්‍යාධිකරණ කියන එකම තමයි සමානාධිකරණ කියලත් කියන්නේ.
ගච්ඡන්ත වසන්ත ගච්ඡමාන ආදි අන්තමාන ප්‍රත්‍යාන්ත කිතික පදයන්ට විශේෂණ පද වශයෙන් කුලයේ යෙදෙන බව කියන ලදී. බොහෝ සර්වනාමයේද සංඛ්‍යානාමයේද අන්‍ය පදයක් විශේෂණ නැහැ.
හරි. අර කලින් අපි කියපු කතාවම තමයි දැන් කියාගෙන යන්නේ නේද? එතකොට මේ විශේෂණ විදියට යෙදෙන්න පුළුවන් පද තියෙනවා. දැන් ওই කලින් කියපු ඒ පද වගේම අපි කලින් කතා කරපු කිතක පද අන්තමාන ප්‍රත්‍ය වලින් ඉවර වෙන කිතක පද. ඒ වගේම සංඛ්‍යා පද ඒවා තාම අපි කතා කරේ නෑ. ඒවත් විශේෂණ විදිහට දෙන්න පුළුවන්. එතකොට ඉතිරි ටික අපි කියවමු. කවුද ජිනසිරියායස්ම?
මයයන් ගෝණිගේ.
ඔව්. මයයන් ගෝණෝ.
මයයන් ගෝණෝ මගේ ගුණ. බ්‍රහ්මනස්ස පුත්තෝ. බ්‍රහ්මණයාගේ පුතායි කී කල්හි ගුණාද පුත්‍යාද අන්‍යයන්ගේ ගුණුන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද වෙන් කරනු ලබන වෙයින් මයයන් බ්‍රහ්මනස්ස යන පද දෙක පිළිවෙලින් ගෝණෝ පුත්තෝ යන පද දෙකට විශේෂණ වේ.
මෙසේ
භින්නාධිකරණයෙන් තිටි කල්ලි විශේෂණය විශේෂ පදයාගේ ලිංගයෙන්ද විභක්තියෙන්ද සංඛ්‍යාව
ලිංගයද විභක්තියද සංඛ්‍යාව වචනයද නොගනි.
ලිංගයද විභක්තියද සංඛ්‍යාවද
නොගනි. පැහැදිලි නේද කියන කතාව? දැන් අපි කලින් ওই ටික දැනටමත් කියලා තියෙන්නේ නේද? ඔතන මේ ටික ඇතරම ටිකක් කලින් ආවනම් හොඳයි. කිතක පාඩමට කලින් නේ මේ ටික ආවනම්. මොකද මේ ටික කිතක පාඩමේදී යෙදෙන නිසා. තව ওই ටිකේ ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. දැන්ට කියපු ටිකේ ඊළඟ අභ්‍යාසය එහෙමනම් ඊළඟ දවසේ අපි බලාගෙන උප්පල මතක විදියට නම් උප්පල කියන්නේ සුදු නෙළු. පුණ්ඩරීක කියනත් කියනවා. උප්පල පදේ මම තව පොඩ්ඩක් බලලා කියන්න. උප්පල කියන්නේ සුදු නෙළු නෙවෙයි. උපුල් කියන්නේ මානෙ. උප්පල. මානෙල් වලට කියන්නේ. පදුම කියන්නේ නෙළු. සුදු නෙළු වලට කියන්නේ මතක විදියට පුණ්ඩරීක. පුණ්ඩරීක. නිල් මානෙ. පදුම තමයි නෙළුම් වලට පොදුවේ කියනවා. රත්ත පදුම කියලා රතු නෙළුම් වලට වෙනම කියලා තියෙනවා. රතු උපුල් කියලාත් තියෙනවා. රතු රතු උපුල්.
රතු උපුල් නෙළුම් උපුල්.
තින්නේ නැහැ
සර්. රත්ත උපර රතු උපුල්. රතු
නෙළුම්
උපුල්. හරි.
මුන්දරේ
ඒ සංඛ්‍යාව. එහෙම ඔය එහෙම නමක් ගන්න ඇති. හරි. තව එතකොට එහෙමනම් අද තව පොඩි වෙලාවක් තියෙනවා අපි කියාගෙන යමු නේද පාඩම අංජදී පාඩම. මේකේ වෙලාව වැඩි. ගාථාවක් පාඨමංජරීතයක් කතා කරලා ගාථාවක් කියමු මේ. මන්ද
නෑ කියවනවනේ
මේ කියන කප ඇරේ. අපි මං හිතන්නේ වඩා හොඳයි පිළිවෙලට අර වන්දනා ගාථා ටික අපි කීපයක් කියාගෙන ගියානේ. තව එකක් ඒ තියෙන පිළිවෙලට ඉක්මනට පටන් ගමු නේද? ධාතුන් ඉන්නේ කනේ. අරිචිත්තයස්ම කියන්න බලන්න.
සෝ ඒවන් අත්තන
පාඩමේ නමත් ඉතින් කියලාම පටන් ගමු. තේ රස මෝ කියලා ඇති.
පාඩෝ.
හා. 13 වෙනි පාඩම.
හා. සෝ ඒවන් අත්තනෝ සබ්බං ධනං විස්සජ්ජේ
ඔය තැනක දැන් ඊට කලින් වචන ටිකක් දීලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන. ඒ වචන ටික පොඩ්ඩක් බලලා කටපාඩම් කරන්න කියලා මම කියන්නේ. නිකන් අර්ථය කියද වචනේ ඇහිද්දී අර්ථය කියන්න පුළුවන් විදියට පොඩ්ඩක් බලලා තියාගන්න. නැත්තම් පරිවර්තනය කරන්න බෑ. හරි.
එතුමා මෙසේ තමාගේ සියලු ධනය වියදම් කොට දානය දුන්නේ
කිව්වොත් මම නැහැ. ඉතින් අර දානයක් කියන එක තමයි තෙන්න ගැලපෙන්නේ. හරි.
තමා බදමානු
මහන්තං සෝමනස්සං පටිලබ්ධි.
ඔන්න මාන පදයක් තියව නේද? නෑ. තත ඉසි. තත දදමානෝ.
දදමාන. එසේ දෙමි. මහන්තං.
ඒ දෙක එකට කියන්න ඕනේ. එතකොට විශේෂණ විශේෂ පද දෙක. හා.
මහත් වූ සතුට
ලැබුවේය. ඇති ඊළඟ එක. ලැබි කිව්වත් ලැබුවේ කියන අර්ථය තියෙනවා. ප්‍රතිලාභ කියලා සිංහල ගොන්තු වචනයක් තියෙනවා. ප්‍රතිලාභ බෝලේ. එතකොට තේරුම නම් එන්නේ නැවත ලැබුවා කියන වගේ අර්ථයක් නේ. ඉතින් තමන්ට ලැබුණු නිසා ඒ දාණය දීලා තමන්ට දෙයක් ලැබුණු නිසා ඒ වගේ අර්ථයෙන් වෙන්න පුළුවන්.
ලාභය ප්‍රතිලාභය.
ඔව් ප්‍රතිලාභය කියන්නේ දෙයකට පෙරලා ලැබෙන දෙයක්. ලාභය කියන්නේ එහෙම එහෙම නැතුවමත් ලැබෙන්න පුළුවන්. අපි දෙයක් දෙන්නේ නැතුවම අපිට දෙයක් ලැබෙන්නත් පුළුවන්. එතකොට ඒක ලාභයක්. අපි දැන් අපිට කවුරු හරි දෙයක් පූජා කරනවා. ඉතින් අපි දෙයක් දීලා නෙමෙයි ලැබෙන්නේ. පෙර ජීවිතයක දීපු නිසා තමයි ඒක වෙන කතාවක්. මේ ජීවිතේ අපිට දෙයක් ලැබෙනවා. එතකොට ඒක ලැබීම. අපි තව කෙනෙකුට දෙයක් දුන්න එක වෙනුවෙන් අපිට සතුටක් හරි මොකක් හරි ලැබෙනවා. එතකොට ඒ වගේ එකක් ප්‍රතිලාභය කියලා කියන්නේ තමයි. ඊළඟ එක
සෝ විවාසේ උක්කන්තිත්වා
උක්කන්තිත්වා
උක්කන්තිත්වා ඒ එකස්මින් දිවසේ පාසාදා නික්කමිත්වා
පාසාදා
පාසාදා නික්කමිත්වා ගුණවන්තං අංගමාස හා ඔහු විවාසේ නු කලකිරි එක දවසක්
ප්‍රාසාදේ නෙවෙයි ප්‍රසාදේ නෙවෙයි ඒ වචනේ වැරදි ඈ ප්‍රාසාදය
ප්‍රාසාදයෙන් නික්ම හිමවතට ගිහින්
හා ප්‍රසාදය කිව්වොත් පැහැදීමට කියන්නේ ප්‍රසාද එහෙම නැත්නම් අර චක්කු ප්‍රසාද ඒ වගේ වට ප්‍රසාද කියන්නේ ප්‍රාසාදය කියන්නේ ඒක සිංහල වචනේ පරිවර්තන කරන පහය කියලා නේ පහය ඒ කියන්නේ දින් වාසය කරන ගියක් ගෙවල් වර්ගයක් හරි ඊළඟ එක
තථා කච්චමානෝ දන්තං නාම පබ්බතං පත්‍ර සමන්ත ඕලෝ ප්‍රේමාන තත් ඒකං අස්සමං පස්සති
පස්සි වෙන්න ඕන
පස්සි
හා දිග එකක් අහුනේ නේ
ඉතින් යන්නේ
යන්නේ
යන්නේ දන්තං නාම පබ්බතං
නම් ධම්මික නම් වූ පර්වතයට පැමිණ හරි
සමන්තා ඕලෝකේ වාන
සමන්තා කියන්නේ හාත්පස
බල
බලනුයේ
තත්ත්‍යේකම් අස්සම පස්සසි
පස්සිපස්
පස්සි
තත්ත එහි
එක අස්සම
දුටුවේය ආරාමයන් දුටුවේය හරි ඊළඟ එක
සෝ සෝ අස්සමෝ කේන නින්දෝ
ඇති
ඒ ආශ්‍රමයේ කවුරු විසින් මවන ලද්දේද
ඔව් නිමවන ලද්දේද ඊළඟ එක
සෝ විස්සංක
නෑ 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 හොඳට වචනේ ඔය හොඳට හුරු වචනයක් තියෙන්නේ
විස්ස කම්ම කම්මුණ දේව පුත්තේන නිම්මිතෝ අහෝසි ඒ කියලා ගන්න
ඕනේ ඔය සෝ කියන පදේ තේරුම මොකද්ද එතකොට හිතෙමද
නෑ මෙතන මේ විශේෂණය
ඔව් ආශ්‍රමය අස්සම කියන පදේ දිහා බලාගෙන සෝ කියන පදේ තියෙන්නේ ඒ ආශ්‍රමය ඒකයි මං කිව්වේ අර සමහර තැන් තියෙනවා අපි ඒක විතරක් කියන් කියාගෙන ගියොත් අර්ථය අපහැදිලි. ඒ තැනක අපි ඒ විශේෂ පදයක් අපි කියලම කියන එක තමයි අර්ථය පැහැදිලි. දැන් ඕක ගොඩාක් කියනවා අට කතාවෙන් කියවද්දී. ඒ තැනක අපි ඒ මේකෙන් කියවෙන පදෙත් මොකද්ද කියලා දැනගෙනම තමයි කියන්නේ. එහෙම නැත්නම් නිකන් පරිවර්තනය කරා යන්න පුළුවන් අර්ථය තමහට තේරෙන්නේ නැහැ. ඔතනදී සෝ ඒ ආශ්‍රමය
විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මිත නිර්මාණය කළාය.
කරන ලද්දේ නිම වෙන ලද්දේ. ඕක තාම ඉතින් කතා කරුන්නේ නැහැ. ඒවා අතීත කාල කර්මකාරක කිතක පද. කර්මකාරකයි. ඒ නිසා ඒ ලද කියන අර්ථය කියවෙන්න ඕන. මොකද ඒ නිසානේ කතරූපදේ තතියාවෙන් තියෙන්නේ. පේනව නේද? පිස්ස කම්මුණා දේවපුත්තේන කියලා කතරූපදේ තතියාවෙන් තියෙන්නේ. පුල්ලිංග පදයක්. හරි ඊළඟ එක
නිමවන ලදි කියන්නේ
ලදි කිව්වත් හරි ලද්දේ වෙයි කියන එකයි ලදි කිව්වත් ඔක ක්‍රියා අර්ථයක් තියෙන්නේ කිව්වට ගැටලුවක් නැහැ නමුත් ඔකේ හරි පරිවර්තනය වෙන්න ඕන නිමවන ලද්දේ වෙයි වෙයි පදේ නැහැ කිතක පදයන්නේ ඕක නිම වීය නිමවන ලද්දේය කිව්වොත් හරි එතකොට ඒක ක්‍රියාපද විදිහට තමයි සාමාන්‍ය සල්කන්නේ
තත්ත පන්නසාලාච චංකමෝච අහේතු එනි අන්තරද්ද
මොකද්ද තියෙනවද
පන්නසාල
හරි අන්තරද්ද
සක්මන් මඩුවක් සක්මන්
චංකමනංච සක්මනක්ද
සක්මනක්ද අහේතු
හේස් ඌහ ඊළඟ එක අහේසුන් හෝති කියන පදේ අතීත කාල බහුවචන අහේසුන් වෙන්න ඕනේ අහේසුන් බිඳුවකුත් එන්න ඕන හෝති එකේ අතීත කාල බහුවචන ප්‍රථම පුරුෂ බහුවචන කලේ එතකොට අකංසුනි නෑ මෙතන එහෙම කතරු කෙනෙක් කරපු කතා නෙමෙයි කියන්නේ එහෙම ඒවා තිබුණා කියන එකයි අර්ථය පන්සලකුත් සක්මනකුත් තිබුණා කියන එකයි අර්ථය හරි ඊළඟ නේ නේ කොහොමද තතා නේද තතාද තත්තද තතා එසේ තවුස් පිරිකර තාපසයින්ට අවශ්‍ය පිරිකර තාපස පිරිකරද ඌහ තවුස් පිරිකර එසේ සියලු තවුස් පිරිකරද ඌහ එහෙම නැත් තියෙන්නේ ඊළඟ එක
විස්ස කම්මා දේව පුත්තෝ
විස්ස
කම්මෝ
පොඩකින්ද කම්ම
කම්මා
කොහොමද වචන වාක්‍යය කියන්නේ
විස්ස කම්මා දේව පුත්තෝ සාන සම්මානි සුමේල පන්දිතස්ස පරිසකමේ
දේ
සම්මේ පුත්තෝ මේ පුත්තේ
මේ
පුත්තේන කියලාද තියෙන්නේ අපට දෙන්න ඕවා
විස්ස කම්මා කියන්නේ එයා දරපුතස්ස නේද දේ පුත්තෝ
සිසරමේ වෙන්නේ
හරි ඒ කම්මෝ කියලා ගන්න. මම පොඩ්ඩක් තව බලන්න බලලා එක කියන වචනේ මේ විස්ස කම්මා කියලා පදයක් නම් මට මතක යන්නේ. ප්‍රථමාව විස්ස කම්මෝ කියලා තමයි පදේ මතක. හදන්න එපා දැනට. අපි විස්ස කම්මෝ කියලා කියමු. මම පොඩ්ඩක් බලලා කියන්න. විස්ස කම්මෝ දේව පුත්තෝ කියලා කියන්න. හරි.
විස්ස කම්මෝ දේව පුත්තෝ තානි සම්මානු සුමේද පන්දිතස්ස පරිමෝගත්තාය සත්ත මාපෙත්තා අගමාති. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඒ සියලු පිරිකර පිරිකර
සම්බාන සියලු ඒ සියල්ල කියන අර්ථය පරික්කාර පදේ දිහා බලාගෙන තමයි නපුංසක බහුවචනේ තියෙන්නේ ඒ සියලු පිරිකර කියන අර්ථයෙන් නේ
සියලු පිරිකර සොමේද පඬිද තුමාට පරිභෝගත්තා
තුමාගේ
පරිභෝගය කිංස තත් එහි තුමා පිට
මව
මා අම්මේ අගමාසි ගියේ
හරි
ආවේ
නේ ඒ අගමාසි අතීත කාලය එතකොට ඔතන මේ සබ් තානි සබ්බානි කියලා කිව්වේ මොකක් දියා බලාගෙනද තේජානන්ද ආයස්ම තානි සබ්බානි කියන පදේ මොකක් දියා බලාගෙනද තානි සබ්බානි කියන පදේ අර්ථය කොහොමද කියන්නේ?
ඒ කියලා දෙවිතර ගන්න.
තානි. ගෞතම නන්දයන්ස් මුඛ්‍යයා. තානි සබ්බානි කියන එකේ අර්ථය කොහොමද කියන්නේ? ඔව්. ඒ සියල්ල කියනනේ උතන අපි කියන්න ඕන. තානි තියෙන්නේ කොහොමද?
තානි සබ්බානි.
තානි සබ්බානි. ඒ සියල්ල කියලානේ අපි කියන්න ඕන. හැබැයි එතනක අපි කියන්න ඕන ඒ සියලු පිරිකර කියන අර්ථයෙන් උතන. නපුංසක ලිංග බහුවචනෙන් තියෙන්නේ පරික්කාර කියන පදේ දිහා බලාගෙන ඒ පදේ නපුංසක ලිංග නිසා ඒ වගේ ඉතින් ඒ සම්බන්ධය මතක තියාගන්න ඕන මේ මේ විදියටයි මේකේ සම්බන්ධය එන්නේ කියන ඈ නැත්තම් අමාරුයි ටිකක් හරි ඊළඟට ඊළඟ එක
මේ දපන්දිතෝ සම්බන්ධ විස්වා මොද මානෝ විහිවේසං විජයීත්වා තාපසේසං ගහීත්වා පබ්බජි සුමේද පඬිතුමා
දැන් ওই පරිවර්තනයේ කරද්දී රටාවක් තියෙනවා ඒකත් ටිකක් හුරු වෙන්න ඕන. ඒ සමාන වචන එකට කියාගෙන යන්න එකට කියලා ඒකේ තේරුම කියලා ඊළඟ වචනේට යන්නේ. සුමේද පඬිතුෝ සුමේද පඬිතුමා
තං සම්බන්
තං සම්බන් දිස්වා
දිසාවන්
ඈ තන් සබ්බන් කියන්නේ දිස්වා කියන්නේ මොකද්ද
හා
දෙක එතකොට තන් සබ්බන් දිස්වා ඒ සියල්ල දෙක තන් සබ්බන් දිස්වා ඒ සියල්ල දෙක
මෝදමානෝ සතුට වෙනි ගිහි වේසං
ගිහි වේස විජහනය කරනවා කියලා කියන්නේ මොකද්ද? අත්හැර. අත්හැරමින් නෙවෙයි අත්හැර.
අත්හැර තාපස වේසං තවස් වේස ගහිත්වා වෙන පබ්බජි පැවිදි මේ
පැවිදි වී.
ආදිරස් කියන
හරි ඊළඟ එක හරි අවිලාස.
සුමේ බුද්දේ සුමේද කුමාරෝ ඉතිච්ඡ සතෝ පච්චා සුමේද පඬිතෝ ඉතිච්ඡ පස්සද්දෝ අහෝ
පසිද්දෝ වෙන්න තිනේ සෝ එතුමා එහෙමද තේ
එතුමා උබ්බේ පෙර සුමේද කුමාරෝ
ඉතිච්ච
යයිද
ඉති කියන එකේ තේරුම යයි කියන අර්ථය තියෙනවා ඈ සුමේද කුමාරෝ ඉතිච්ච සුමා සුමේද කුමාරයා යයිද
යයිද තතෝ පච්චා එයින් පසුව සුමේද පඬිතෝ ච
ඉතිච්ච
ඉති සුමේද පඬිතයාද
නෑ සුමේද පඬිතුමා යයිද
යයිද සුමේද පඬිතුමා යයිද පසිද්දෝ අහෝති
ප්‍රසිද්ධ ඌවෙකු විය ප්‍රසිද්ධ විය
කියන එකද ඌවෙකු ඌහ ඌහනේ
විය
ඉදානි
ඇති ඇති ඊළඟ එක අපි හරිය විලාසයස් මට දෙන්න
ඉදානි තාපසෝ ජාතෝ දැන් තවසේ ඉපදෙන්නේ
නෑ තවසෙකු විය කියන අර්ථය තවසෙකු විය
තවසෙකු විය සෝ තත් සීලං රක්කමානෝ අට්ඨාසී පොහු
එතුමා
කිමින් සිටියේ
ඔව් එතුමා එහි සිල් රකිමින් සිටියේය ඉවරයි
අට්ඨාසී කියන්නේ මනාපද ඈ මනාපට සිල් රකිමින්
මොකද අට්ඨාසීද නෑ සිටියේය තිට්ඨති කියන පදේ අතීත කාල පදේ ඉක්මනට අපි ගාතාවකුත් ලියමු එහෙමනම් නේද? තේජානන්දස් මලියම බලන්න ගාතාවක් එහෙම. වන්දනා පොතේ ගාතාවක් නේද? මොකක්ද හොඳ? අරියචිත්තස්ම කියන්න බලන්න ගාතාව. පිළිවෙලට අපි මුලින්නම් කියන් ගියා නේද? බලන්න වන්දනා ගාථා පොතේ වන්දනා පොතේට අදාළ ගාථා වල වන්න ගන්ධ ගුණෝපේතම් ඒක කිව්වනේ
ඉවරයි
එන්න මොකද්ද අපි මේ පූජා ගාථා ටික කියලා එතෙන් දෙනවා නම් එහෙම නැත්තම් ඉතින් ඒ සිංහල වාක්‍ය ඈ මොකද්ද
ආ වන්දනාවෙන්
පෝජේමි බුද්ධං කුසුමේන නේන. ඒක කිවේ නෑ නේද? එහෙනම් ඒක නෑ.
නෑ.
ආයන ප්‍රසිද්ධෝ කියන්නේ ප්‍රසිද්ධ
ප්‍රසිද්ධෝ කියන අර
ජනප්‍රිය කියන්නේ
කුසුමේන කුසුමේන ඊට පස්සේ පොඩ්ඩක් ඉරක් ගහලා අනේන කියලා බලන්න ආයන්න කපන්න. ඔව්. ඊළඟ එක. චුට්ටක් ඉලෑරන. උතන මදිනේ විතර. ඇතින් ලියන්න එතන. පුණ්‍යනන්ති. මේ තීන වැරදි ඉරිස් ලබාණි මොක්කන් එක වැරදි මහා ප්‍රාණ බයන් මොක්කන් එක වෙන් කරලා ලියන්නේ ලබාමි ක්‍රියාපදේ ඊට පස්සේ මොක්කන් බයන්නත් මහා ප්‍රාණ ලබාමි කියන කුප්පම් මිලා යති
කුප්පම් නේ
කුප්පම් මහ ප්‍රාණ පයන්න දෙවෙනි බෝ බලලා නැහැ ඔච්චර කාලයක් වන්දනා කළාට නේද ඒකත් වෙන්ක පුප්පම කමන මිලයි හරි හරි කමන එක වෙලා නේ යථා ඉදං මේ මේ හරි කායෝ තථා යති විනාශ භව නේද ඔය මොකද ඒ ඒ මොකද්ද කායෝ ඊළඟට ඊළඟ වචනේ තතහ යාති විනාශ භව
විනාශ භව එක වචනේ
ඔව් අංක ටිකක් දාම කවුද රතනානන්ද අයස් අහං කියන පදේ මුලින් ලියා ගන්න ඕන අහං ඊටත් උඩින් ලියන්නේ අහං ඔව් අහං එතකොට ඒකට එක දාගන්න ඊට යටි එක අහං අන් ඊළඟට දෙක අනේන කියන එක ඊළඟට කුසුමේ කුසුමේන නේන කියලා කියද්දි ඔක සන්ධි පදයක් කුසුමේන නේන අර්ථේ වඩා හොඳ කුසුමේන අනේන කියලා ගත්තොත් එහෙම නැත්නම් කුසුමේන නේන කියලා කියන්නත් පුළුවන් එහෙම වුණොත් ඒ මලින් කියන එකයි අර්ථය දොර කුසුමේන අනේන කිව්වොත් මේ මලින් පැහැදිලි නේ කුසුමේන අනේන කිව්වොත් මේ මලින් කුසුමේන නේන කිව්වොත් ඒ මලින් ඉතින් අර්ථ දෙකම ගැටලුවක් නෑ එතකොට අනේන කුසුමේන කියලා අපි පදමාරු කරලා ගත්තා අහං මම අනේන කුසුමේන මේ මලින් ඊළඟට බුද්ධං පූජේමි බුදුරජාණන් වහන්සේ පුදමි. කොදා පූජේ. බුද්ධම් පූජේ. පූජේ බුද්ධන් නෙමෙයි අනිත් පැත්ත. බුද්ධම් පූජේ. හරිනේ.
බුද්ධාගමේ
හදස්සන. හතර බුද්ධාගමේ හදස්සන. ඔව්. බුද්ධම් පූජේමි.
පහ ලබා පොන්නේ.
පූජේමි නේ මුලින් තියෙන.
එක නෙමෙයි පූජේ. ආ ආදී.
අර උඩ අහං කියන පදේ එකයි. හරි. ඊට පස්සේ
ලබා
ආ ඔ මේ තියෙන කියන තැන මකාරය නම් ආගම වුණ පදයක් කියලායි පේන්නේ. මට කියන අර්ථේ නම් එතන ගැලපෙන්නේ නැහැ. එතකොට මේ තේන කියන එකේ අපි අර්ථය ගන්න ඕන ඒ තේන කියන අර්ථය. අල්මකාරය එතකොට පද සංදි කර පද වලට ඒ වගේ අකුරු එකතු කරනවා ගාථා වලදී සමහරට සුකෝච්චාරණය සඳහා. ඒවට වෙනම ව්‍යාකරණ සූත්‍ර එහෙම තියෙනවා. ඒකේ අර්ථේ වෙනසක් නැහැ. ඒ තේන කියන අර්ථෙමයි. අල්මකාරය මැදට ඇවිල්ලා ඒ තේන කියන පදයට. එතකොට ඒතේන එතකොට ඒක ඒතේන පුඤ්ඤේන කියලා කියන්න ඕනේ. එතකොට 6-7 ඒතේන පුඤ්ඤේන. මොක්කන් ලබාමි.
හසේ සංඥාත් ඒතේන මේතේන එතකොට අර පුඤ්ඤේන කියන එක පුඤ්ඤේ නම් එහෙම
නෑ. එහෙම
වෙන්නේ. ඒක හැමතරම
එහෙම වෙන්නේ නෑ. හැමකෙම වෙන්නේ
මොකක්ද
ඒතේන පුඤ්ඤේන එතකොට මේ පින කරන කොටගෙන මෝක්ෂය එහෙම නැත්නම් නිවන ලැබමි ඒකෙත් එතකොට කතරූපදේ අහං කියන හත් රූපදේමයි. ඊළඟට යතහා පුප්පම් මිලායාති. යතහා පුප්පම් මිලායාති. යම් ආකාරයකට මල මැලවේද තත එසේ තත. ඊළඟට කෙලවරේම තියෙන්නේ එසේ මේ ඉදං කායෝ. ඔපඩින්ද ඔපඩ ඔපඩින්ද යතා ඉදං පුප්පම් මිලායාති. එමින් පොඩ්ඩක් ඉන්නේ යතා ඉනට 11 ඉදං කියන පදේට. ඊළඟට මේ පුප්පම් පදේ 12. 12 ඊළඟ 13. මිලායාති 13. එතකොට යථා ඉදං පුප්පම් මිලායාති යම්සේ මේ මල පරවේද මැලවේද තතහ. ඊළඟට 14 මේ කායෝ තතහ මේ කායෝ මගේ කය විනාශ භාවං යාති. විනාශ භාවයට නෑ මාරුණා විනාශ භාවං ය. හරිද? හරි විනාශ භාවයෙන් යති. හරි හරි නේ
විනාශයට යති යයි නේ
විනාශයට යයි විනාශ භාවයට යයි. තේරුමකින් බලලා ඊට පස්සේ තේරුම මතක් කර කර කියමු අපි. හරි එහෙනම් අදට ඇති නේද? නේන කිව්වොත් ඒ කියන අර්ථය. තේන කියන අර්ථයමයි. අනේන කිව්වොත් මේ කියන අර්ථය. ඉම ශබ්දයෙන්. අනේන ඉමිනා. ඉමේවි ඉමේහි. එහෙම කියලා පද හැදුණා නේද? අනේන ඉමිනා.
අනේන කිව්වද?
අනේන කිව්වේ මේ.
නේද?
ඒ. හරි නේද? එතකොට මේවා දැනගෙන දැන් මේ ටික කියන්නේ වන්දනාවක් කරද්දී ටිකක් සිහියෙන් එතකොට අර්ථය මතක් කර කර කියන්න නිසා ඈ.
අනේනේ කිව්වේ මේ. අනේනේ කිව්වේ
ඒ. නේ නේ.
ලබම් කියන තැනට මේ නැචරවතු දෝම. නැචරවතු කියනවා.
එදවර තේරුම් වන්න එහෙම අහලා එහෙම අහලා නෑ ඒකේ මොකද්ද තේරුම? මට පොතක දැක්කොත් පෙන්වන්නකෝ. නිවන නොවේවා කියන තේරුම එන්නේ. මොක්ෂය නොවේවා කියන තේරුම එන්නේ. මොක්ෂේ නොවේවා. මන්න අහලා තිබුණේ නැහැ මේක. විනාගමක එකක්ද දන්නේ නේද? නච හෝතු මොක්ක. මොක්කං නච හෝතු. මොක්ෂේ නොවේවා. තරහකාරයෙකුට කියන්න කියලා දුන්න එකක්ද දන්නේ? මෙහෙම එහෙනම් පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං
මේවා නැත්තම් මොක්ඛ නේද
නච හෝතු මොක්ඛං නෙවෙයි පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං එතකොට හරි මේ පිනෙන්ද මේ ඒතේන පුඤ්ඤේනච මේ පිනෙන්ද මේ පින කරන කොටද මොක්ඛං හෝතු එතකොට හරි නච හෝතු මොක්ඛං නෙවෙයි මේ තේනච හෝතු මොක්ඛං මේ තේනච කියද්දි වැරදියට කියලා තියෙන්නේ නච හෝතු මොක්ඛං නෙවෙයි මේ තේනච හෝතු මොක්ඛං මේ පින කරන කොටගෙනද නිවන එහෙම නැත්නම් මොක්ඛය වේවා කියලා. එතකොට හරි එහෙම කියනවා. හරි එහෙම නැත්නම් අහලා තියෙනවා හරියට මතක දිවිලා නැහැ නේද? හරි.
හේම ගානන්ද මයින්වනේ ගාතවල කියන තේරෙනවා. අපි ඕක ගාත ටිකක් දැනලා
ඉතින් සනාසගේ ගාථා වල ලොකු අර්ථයක් තියෙනවා අතරම හොඳයි ගාථා ටික හරි එහෙනම් අපි නවත්තමු අද නේද එහෙනම් අද දවසෙත් ඉතින් ගොඩක් කුසල් රැස් කරගත්තා ඉතින් ඒ සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාටම ඒ වගේම අපිට මේ ධර්ම ඥාන විනය ඥාන ලබා ගන්න උපකාර වුණ යම් තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම අපි සෑම සියලු දෙනා නම් මිය පරලෝකයේ යම් තාක් පිරිසක් වෙනවාද ඒ හැමෝටම ඒ වගේම පින් අනුමෝදන් වෙන යම් තාක් දෙවි දේවතා පිරිසක් ඒ වගේම යම් තාක් සත්ව පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටම ඒකාන්ත වශයෙන් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා Gracias.